මජ්ක්‍ධිමනිකායේහි මූලපඤ්ඤාසකේ මහා යමක වර්ගයේහි චූලගෝසිංග සූත්‍රය. එක් සමයක භාගතුන් වහන්සේ නාදික නම් ගම වාසය කරනවලු උළු වලින් නැත්නම් ගඩොල් වලින් හදපු ආවාසයේ ගිජ්ජකාවසතේ. නාදික කියලා කියලා තියෙන්නේ ඥාතික කියන නම වෙනස් වෙලා සුළුපියා සහ මහපියා කියන්නේ සහෝදරයෝ දෙදෙනෙක්ගේ පුතු දෙදෙනෙක් ප්‍රධානත්වයේ උසුලන ගම් දෙකක් එක ළඟ තිබිලා තියෙනවා. ඔවුන්ගේ ඥාතීන් වාසය කරපු නිසා ඥාතක කියලා නමක් පටබැඳිලා තිනවා. පස්සේ කාලයක නාදික වශයෙන් වෙනස් වුණා කියලා අට කතාවේ සඳහන් වෙනවා. ඒ සමයේහි පින්වත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ, නන්දිය ස්වාමීන් වහන්සේ, කිම්විල ස්වාමීන් වහන්සේ ගෝසිංග සාල වන උයනේ වාසය කරනවා. මේ අවස්ථාව යෙදෙන්නේ කොසඹෑනුවර භික්ෂුන් වහන්සේලා රණ්ඩු වෙනවා කාරණා කාරණාවලට. ඒ කාරණේදී භාගතුන් වහන්සේ වුණ රැස් කරලා කලහයෙන් විවාදයෙන් මේක විසඳන්න එපා, කලහ කරගන්න නැතුව විවාද කරගන්න නැතුව මේක විසඳගන්න කියලා කිව්වාම ඒ භික්ෂුන් වහන්සේලා කියනවා, භාගතුන් වහන්සේ නුඹ වහන්සේ අල්පෝත්සුක වනසේක්වා, උන්වහන්සේ උත්සාහ කරන්න එපා, අපි මේ කාරණේ කලහෙම විසඳ ගන්නවා, විවාද කරලා විසඳ ගන්නම් කියලා. එහෙම දේවලුත් ඒ කාලේ සිද්ධ වෙලා තියෙනවා භාගතුන් වහන්සේ වැඩ ඉඳද්දී. ඉතින් මේ කාරණේදී භාගතුන් වහන්සේ නුවණ මෙහෙවල බැලුවාම කිසිම විවාදයක් නැතුව සමගිව කිරිහා දියමෙන් ඉතාම ප්‍රියමනාප වාසය කරන්නේ කවුද? මොවුන්ට උදාහරණයක් වශයෙන්, මොවුන්ට ධර්මදේශනාවට කාරණාවක් වශයෙන් කවුද ඉන්නේ කියලා ආවර්ජනය කරාම අනුරුද්ධ මහතෙරුන් වහන්සේ, හිම්බිල තෙරුන් වහන්සේ, නන්දිය තෙරුන් වහන්සේ වැඩ සිටින ගෝසිංග සාලවන දකිනවා. ගෝසිංග කියලා කියලා තියෙන්නේ එක්තරා රුකකින් හරකෙක්ගේ අඟක් වගේ අත්තක් ඇවිල්ලා තියෙන. ඒක අඟක් වගේ පේන නිසා ගෝසිංග කියලා නමක් හැදිලා තියෙන. බොහෝ සාල වෘක්ෂ තිබෙන නිසා ගෝසිංග සාලවනය කියලා ප්‍රසිද්ධ වෙලා තිනවා. ඒ ගහ නිසාම සියලු වනය ප්‍රසිද්ධ වුණා කියලා සඳහන් කරලා තියෙනවා. භාගතුන් වහන්සේ ගෝසිංග සාල වන උද්‍යානයට එළඹුණාම උයන් පාලකයා භාගතුන් වහන්සේව දුරදීම දකිනවා. ඒ පැමිණෙනා වූ භාගතුන් වහන්සේව දැකලා මේ විදිහට ප්‍රකාශ කරනවා, මා සමන ඒතන් දායම් පාවිසි, ශ්‍රමණය මේ උයනට නොපැමිණේවා. සන්තෙත්ත තයෝ කුලපුත්තා අත්තකාම රූපා විහරಂತಿ, තමන්ට හිත කැමති, තමන්ගේ දියුණුව කැමති, තමන්ගේ සැප කැමති කියන විදිහේ නියමාකාරයෙන් ඉන්න කුලපුත්‍රය තුන් දෙනෙක් මේ උයනේ ඉන්නවා. ඔවුන්ට අපහාසයක් කරන්න එපා කියලා එන්න එපා කියනවා. දැන් භාගතුන් වහන්සේ අඳුරන්නේ නැහැ උයන් පාලකයා. විශේෂයෙන් කියලා තියෙනවා භාගතුන් වහන්සේ සමහර දවස්වලට ප්‍රාතිහාර්ය සහිතව වඩිනවා, සමහර දවසකට අප්‍රකට වෙෂයෙන් වඩිනවා කියලා. ඉතින් එතනදී අප්‍රකට වෙෂයෙන් වඩිනවා කියන කාරණාවේදී භාගතුන් වහන්සේ රශ්මිය විහිදවන එක නවත්තනවා. රශ්මිය තමන්ගේ සිවුර ඇතුලේ විතරයි පවතින්නේ, සිවුරෙන් එළියට පේන්නේ නැහැ. එතන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා භාගතුන් වහන්සේගේ බුද්ධ භාවය සිවුරකට වහන්න බෑ කියලා. ඒ තරම් ප්‍රකටයිලු බුද්ධ භාවය. නමුත් මෙතන ඒ උයන් පාලකයාට තේරෙන්නේ නැත්තේ භාගතුන් වහන්සේ විශේෂ අදිස්ථානයක් කරනවා භාගතුන් වහන්සේව කාටවත් අඳුරගන්න බැරි වෙන්නේ කියලා. මේ කාරණේදී කුක්කුසාතී කුල පුත්‍රයාටත් ඔය කාරණේම වෙන්නති කියලා හිතන ධාතු විභාග සූත්‍රයේදී. එතන කියන්නේ මේ උයන් පාලකයාට හිතුණලු රත්තරම් පාට දිලිසි දිලිසි පැමිණියාට මෙතන පන්සල් තුනයි තියෙන්නේ, කුටි තුනයි තියෙන්නේ, චංගමන තුනයි, සක්මන් මළු තුනයි තියෙන්නේ. ඒ ඒ ස්වාමින් වහන්සේට වෙන වෙනම තුන තුන බැගින් තමයි පිළියෙල කරලා තියෙන්නේ. මේ එන ශ්‍රමණයා නිකන් මහලුයි වගේ පේන්නේ. එතකොට මේ කෙනෙක්ට එළියට යන්න වෙනවා මේ ශ්‍රමණයා පැමිණියොත්. එතකොට හොඳින් ඉන්න මේ වික්ෂුන් වහන්සේලාට අපහසුයක් වෙනවා මේ ශ්‍රමණයා පැමිණීමේ. ඒ නිසා නැවැත්තුවා කියලා අට කතාවේ සඳහන් කරලා තියෙනවා. ඒ වෙලාවේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඇහෙනවා මේ උයන් පාලකයා භාගතුන් වහන්සේක මේ කතා කිරීම. ඇහිලා උයන් පාලකයාට කියනවා, ඇවත්නි උයන් පාලකය භාගතුන් වහන්සේ නවත්තන්න එපා. අපගේ ශාස්ත්‍රු වූ භාගතුන් වහන්සේ පැමිණිසේ. ඉන්පසුව ඒ අනුරුද්ධ තෙරුන් වහන්සේ නන්දිය තෙරුන් වහන්සේටයි කිම්බිල තෙරුන් වහන්සේටයි දන්වනවා. දැන් මෙතන කියන්නේ තේනුප සංකමී ඒ තැනට එළඹියා. නමුත් අටකතාවේ පැහැදිලි කරනවා උන්වහන්සේලාගේ කුටි තුනත් එළියේ තියෙන මේ සක්මන් මලුත් ඒ එළියේ වැඩ හිටපු නිසා භාගතුන් වහන්සේ දෙසට යන ගමන් දන්වගෙනම වැඩියලු භාගතුන් වහන්සේ පැමිණෙනවා ඔබලාත් එන්න කියලා. මොකද සමගිව ඉන්න තුන්දෙනෙක් නිසා තමන් විතරක් ගියොත් අනික් අයව අතහැරලා ගියා කියලා හිතයි, හිත අමනාප වෙයි කියලා හිතලා තනියම නැතුව මෙන්න මෙහෙම දන්වනවා. අභික්ඛමතායස්මන්තෝ සත්තානෝ භගවා අනුපත්තු එන්න ඇවැත්නේ අපගේ ශාස්ත්‍රු භාගතුන් වහන්සේ පැමිණිසේක කියලා. ඉන් පසුව පින්වත් අනුරුද්ධ හාමුදුරුවොත් නන්දිය හාමුදුරුවොත් කිම්බිල හාමුදුරුවොත් භාගතුන් වහන්සේට පෙරගමන් ගොස් කෙනෙක් භාගතුන් වහන්සේගේ පාත්‍ර සිවුම් පිළිගන්නවා, තව කෙනෙක් ආසනය පනවනවා, තව කෙනෙක් පාද දෝවණය පිණිස ජලය එලවනවා. භාගතුන් වහන්සේ පනවන ලද ආසනයේ වැඩ ඉඳලා පාදයන් දෝණය කරගන්නවා. එහෙම දෝණය කරගන්නකොට කියලා තියෙන්නේ මැණික් කැට වගේ තිබ්බ වතුර අරගෙන කකුල උඩට දමා ගනිමින් කකුලෙන් කකුල අතුල්ලමින් පාද දෝණය කරලා ඉන්පසු ආසනයේ වැඩ ඉන්නවා කියලා තේරෙන විදිහට භාගතුන් වහන්සේ ආසනයේ වැඩ ඉඳලා පාද දිග හැරලා පාද දෝණය කරලා පළඟක් බඳගන්න පාදයන් උඩට ගන්නවා කියන එක තමයි අදහස එන්නේ. ඒ ගැන විමසලා බලන්න. එතන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා භාගතුන් වහන්සේගේ ශරීරයේහි දූවිලි තැවරෙන්නේ නැහැ. කුමක් හේන් මේ පාද දෝණය කළාද? උපස්ථායකයන්ට අනුග්‍රහ පිණිස සහ ශරීරයේ ඍතු ගැන්වීම පිණිස පාද දෝණය කිරීමේ විශේෂ ආනිසංසයක් තියෙනවා. ශරීරයේ තියෙන දැවිල් අඩු වෙනවා. දැවිල් අඩු වුණාම හිත එකඟ කරගන්න හරි ලේසි. ඒ දවස්වල භික්ෂුන් වහන්සේ කෙනෙක් ආගන්තුකව පැමිණෙනවා නම් පාද දෝණය කරලා පිළිඅරගෙන තියෙනවා. ඇතුළත වැඩ හිටියාම ඒ දවස්වල නිතර පාවිච්චි වෙලා තියෙන සතපාක තෛල, සහස්ත්‍රපාක තෛල කියලා සියවර දහස්වර බලගෙන දෙන තෙල්. ඒව මිනිස්සු අතර නිතර තිබිලා තියෙනවා. මිනිස්සු නිතර ඒවා පාවිච්චි කරලා තියෙනවා. ඒ තෙල් වලින් පාදයන් සම්භාහණය කරලා තියෙනවා. හැතැම්ම ගණන් ඈත ඉඳලා වඩින ස්වාමීන් වහන්සේ නමකට ලොකු සහනයක් වෙන්නේ නැති පාදේ වෙහෙස නිවා ගන්න. ඒ විදිහට උපස්ථාන කරලා තියෙනවා. මෙතන විශේෂයෙන් සඳහන් කරනවා යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ළඟට කමඨහන් ගන්න යනවා නම් ඒ හාමුදුරුව දුන්නාට පාදේ සම්භාහණය කරන්න ඒ තෙල් ගන්න එපා කියලා. ඒ තෙලක් දුන්නොත් පාවිච්චි කරන්න නැතුව ඉන්න කියලා කියනවා. එහෙම නැත්නම් පාවිච්චි කරන්නම කිව්වොත් හිසේ පොඩ්ඩක් ගා ගන්න කියලා කියනවා. ඒ මොකද කර්මස්ථානයක් ලබා ගන්න යනවා නම් ඒ ආචාර්යවරයාට ගරු කරලා යන්න ඕනේ කියන නිසා. එතකොට ඒ ආචාර්යවරයා කිව්වොත් නෑ නෑ අපි ඕක පාදයේ සම්භාහණය කරන්නත් ගන්නවා. ඒ හින්දා පාදයේ සම්භාහණය කරගන්න කියලා කිව්වොත් එහෙම නැත්නම් මේ අතවැසි භික්ෂුන් වහන්සේලා තමන්ට වඩා වස් අඩු භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා උපස්ථානෙට එළඹුණොත් එළඹෙද්දී නායක හාමුදුරුවෝ කිව්වොත් කමක් නැහැ ඕකෙන් පාදයේ සම්භාහණය කළාට කියලා අන්න එවිට ඒ තෙල් පාවිච්චි කරලාට කමක් නෑ කියලා කියලා තියෙනවා. ඒ වගේ කර්මස්ථානය ලබා ගන්න කර්මස්ථානාචාර්යවරයාට බොහෝ ගෞරව දක්වලා තියෙනවා, දක්වන්න කියලා තියෙනවා කර්මස්ථානය සාර්ථක වීම පිණිස. භාගතුන් වහන්සේ පාද දෝණය කරලා ඒ පැනවන ලද ආසනේ වැඩ හිටියට පස්සේ අනුරුද්ධ හාමුදුරුවොත් නන්දිය හාමුදුරුවොත් කිම්බිල හාමුදුරුවොත් භාගතුන් වහන්සේට වැඳලා එකත් පසක වාඩි වෙනවා. එකත් පසක වාඩි වෙනවා කියලා කියන්නේ ඉතා ළඟින් නෙමෙයි, ඉතා දුරින් නෙමෙයි, ප්‍රතිවාතයට නෙමෙයි, ඒ කියන්නේ තමන්ගේ ශරීර ගන්ධය භාගතුන් වහන්සේට දැනෙන විදිහට නෙමෙයි, ඔළුව උස්සලා බලන්න ඕන විදිහට නෙමෙයි. ආදී වශයෙන් ලක්ෂණ ගොඩක් කියලා තිනවා. තනි කෙලින්මත් නෙමෙයි, පොඩ්ඩක් පැත්තකින් යන ආදී වශයෙන් එකත් පසක වාඩි වුණා කියන එක අට කතාවේ පැහැදිලි කරලා තිනවා. සමහර තැනක භාගතුන් වහන්සේ අනුරුද්ධ හඳුනාගන්නේ මෙන්න මේ ප්‍රශ්නයක් නගනවා. කච්චිවෝ අනුරුද්ධ කමනියම් කච්චි යාපනියම් කෙසේද අනුරුද්ධ ඉවසන්න පුළුවන්ද, යැපෙන්න පුළුවන්ද? කච්චි පින්ඩකේන න කිලමතා කෙසේද පින්ඩපාතය ලැබෙනවාද? එහෙම අහන්නේ රජවරු මෙතන ඉන්නේ, මෙතන පැවිදි වෙලා ඉන්නේ රජ කුලයෙන් පැවිදි වෙච්ච පිරිස. මිශ්‍ර බතක් ලැබුණාම කොහොමද රජ කෙනෙකුට දැනෙන්නේ? ඒ ගැන කරදරයක් තියෙනවද, අපහසුයක් තියෙනවද කියලා විශේෂයෙන් අහන. අහුවාම උත්තර දෙනවා අනුරුද්ධ තෙරුන් වහන්සේ, කමනියම් භගවා යාපනියම්, භාගතුන් වහන්ස ඉවසන්න පුළුවන්, යැපෙන්නත් පුළුවන්, පිඬු වලින් අපට ක්ලාන්තයක් හැදෙන්නෙත් නැහැ. පිඬු හිඟභාවය නිසා එහෙනම් ආහාර මදිකමින් අපිට කලන්තයකුත් නැහැ. ඊට පස්සේ භාගතුන් වහන්සේ නැවත අහනවා, කෙසේ දනුරුද්ධ සමගිව සමග වීමෙන් සතුටුව විවාද නොකරමින් කිවිහා දියමෙන් එකිනෙකා ප්‍රියසින් බලමින් වාසය කරනවද, සමගියෙන් සතුටින් වාසය කරනවද කියලා අහන. අවුහාම කියනවා, ඒ කාන්තේම අපි භාගතුන් වහන්සේ සමගිව සමග වීමෙන් සතුටුව විවාද නොකරමින් කිවිහා දියමෙන් එකිනෙකා ප්‍රියසින් බලමින් වාසය කරමු කියලා. ඊට පස්සේ භාගතුන් වහන්සේ අහනවා, කෙසේද අනුරුද්ධ තොපලා සමගිව සමග වීමෙන් සතුටුව විවාද නොකරමින් කිරිහා දියමෙන් එකිනෙකා ප්‍රියසින් බලමින් වාසය කරන්නේ? එතකොට අනුරුද්ධ හාමුදුරුව පිළිතුරු දෙනවා, භාගතුන් වහන්සේ මෙහිදී මට මෙන්න මෙහෙම හිතෙනවා, ලාභවත්මේ සුලද්ධං වතමේ, මට ඒකාන්තයෙන්ම ලාභයක්, මට ඒකාන්තයෙන්ම මනා ලැබුමක්. ඒ මම මෙන්න මේ ආකාරයේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමග වාසය කරන්නෙමි. ඒ නිසා එහිදී මට භාගතුන් වහන්සේ මේ ආශ්මතුන් වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගත කාය කර්ම එළඹ සිටිනවා. ඉදිරියේදීත් ඉදිරියේ නැති අවස්ථාවේදීත් මෛත්‍රී සහගත වචී කර්ම එළඹ සිටිනවා. ඉදිරියේදීත් ඒ ආශ්‍රම වහන්සේලා මා ඉදිරියේ නැති අවස්ථාවේදීත් මෛත්‍රී සහගත මනෝ කර්ම එළඹ සිටිනවා. ඒ පින්වතුන් ඉදිරියේදීත් ඔවුන් ඉදිරියේ නැති අවස්ථාවේදීත් මට භාගතුන් වහන්සේ මේ ආකාරයෙන් හිතනවා, මම මගේ සිත අතහැරලා මගේ සිත පැත්තකින් තබලා මේ ආශ්‍රමතුන් වහන්සේලාගේ සිතෙන් පවතිනවා නම් හොඳයි. ඒ මම භාගතුන් වහන්ස මගේ සිත අතහැරලා මේ ආශ්‍රමතුන් වහන්සේලාට හිතන විදිහට මම වැඩ කරනවා. ඒ කියන්නේ පරචිත්ත විජාන්නේ තිබ්බගින්නේ. ඒ තරමට තමන් අනුන්ට ප්‍රිය වුණා කියලා භාගතුන් වහන්ස දේශනා කරනවා. කියනවා, නානාහි කෝභන්තේ කාය, අපගේ කයවල් වෙනස් වෙනවා, නමුත් හිත එක වගේ. ඒ තරම් සමගියක් අප අතර තියෙනවා කියලා ආනුරුද්ධ තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා. නන්දිය තෙරුන් වහන්සේත් මේ ආකාරයෙන් ප්‍රකාශය භාගතුන් වහන්සේට කරනවා. කිඹුල තෙරුන් වහන්සේත් මේ ආකාරයෙන්ම ප්‍රකාශයක් කරනවා, අපගේ කය විතරයි වෙනස් වෙන්නේ, සිත එකයි කියලා. එහෙම ප්‍රකාශ කරාම අනුරුද්ධ හඳුරුව නැවත දේශනා කරනවා, මෙන්න මේ ආකාරයට අපි භාගතුන් වහන්සේ සමගිව සමග වීමේ සතුටුව විවාද නොකරමින් කිවිහා දියමෙන් එකිනෙකා ප්‍රියසින් බලමින් වාසය කරමු කියලා. එතකොට භාගතුන් වහන්සේ මේ අවස්ථාවේදී පිළිතුරු දෙනවා, සාධු සාධු අනුරුද්ධා, කච්චිපණවෝ අනුරුද්ධා, ඉතාම හොඳයි අනුරුද්ධ, ඉතාම හොඳයි. කෙසේද අනුරුද්ධ අපමත්තා ආතාපිනෝ පහිතත්තා විහරතා, ඔබ අපමාදීව කෙලස්තන වීරයෙන් යුක්තව කෙලස් ඉවත් කරමින් කෙලස් ප්‍රහාණය කරමින් වාසය කරනවාද? දැන් අහන්නේ ප්‍රියමනාප විදියට ඉන්න එක හොඳයි, නමුත් ඒ ඉන්න අතර කෙලස් ප්‍රහීණ කිරීමුත් කරනවාද, කෙලස් තැවීමකුත් කරනවාද කියලා. තග්ගමයම් බන්තේ, ඒකාන්තයෙන්ම අපි භාගතුන් වහන්සේ අපමත්තා ආතාපිනෝ පහිතත්තා විහරාම, අපමාදීව කෙලස්තාවන වීරයෙන් යුක්තව ප්‍රහිතාත්ව, ඒ කියන්නේ කෙලස් ප්‍රහාණය කරමින් වාසය කරනවා. මේ ආතාපී කියන එකේ තේරුම විශේෂයි. එය සාමාන්‍යයෙන් කියන්නේ රත්තරන් වඩුවෙක්, රත්තරන් වැඩ කරන පුද්ගලයෙක්. යම් පැරණි රණක් තියෙනවනම් ඒ රත්තරන් වල හැඩේ වෙනස් කරන්න අවශ්‍ය නම් මිටියකින් තැලුවාම ඉදි තැලී යනවා. ඒ නිසා අපිට කැමති විදිහකට මේ හැඩේ වෙනස් කරන්න අමාරුයි. ඒ නිසා කරන්නේ රත් කරනවා. ඒකට කියන්නේ තවනවා කියලා. තව තව රත් කර කර රස්නේ පිටින්ම මිටියෙන් තැළුවාම පැලෙන්නේ නැතුව තමන්ට ඕන විදිහට තැලෙනවා. ඒ වගේ අපි මේ ඒ රන් කරුවෙක්ගෙන් ඇහුවාම අයියෝ රත් කරන්න. ඔහොම නිකන් ගහන්න බෑ. නෑ මේක පරණ. පරණ වුණාම ගැහුව ගමන් අපිට ඕන විදිහට හැඩේ මාරු කරන්නේ නැහැ. එතකොට හැඩේ මාරු කරන්න අකමැති නිසා පැලෙනවා. ඒ පැලෙන නිසා රත් කරලා තැළුවාම අපිට ඕන විදිහට හැඩේ මාරු කරන්න පුළුවන්. භාගතුන් වහන්සේ කොයිතරම් මනාවකට මේ ආතාපි කියන වචනේ දේශනා කරාද කියලා හිතෙන්නේ ඒ විදිහට අපිටත් මේ තියෙන කෙලෙස් බොහෝ පරණයි. අපි බලෙන් මේ දේවල් එකපාරට වෙනස් කරන්න ගියොත් අපිට පවතින්න බැරුව යන. ඒ නිසා අපි මේ කෙලෙස් තවන්න ඕන. කෙලෙස් තව තව තමයි අයින් කරන්න ඕන. හැඩේ වෙනස් කරන්න පුළුවන් වෙනවනම් තවමින්ම තමයි කරන්න ඕන. ඒ නිසා ඉබේ කෙලෙස් යනකම් බලන් හිටියට යන්නේත් නැහැ. ඒකත් හොඳ කාරණාවක්. අපිට ඕන හැඩේ කවදා හරි වෙනකම් බලන් හිටියට වැඩකුත් නැහැ. අපි මේක රත් කර කර කෙලෙස් ටික ටික අයින් කරන්න ඕනේ තලතල. ඒකයි ආතාපිනෝ පහිතත්තා කියන වචන දෙක මේ ශාසනයේ හැම විටකම වගේ එකට එන්නේ. ඉතින් ඒ නිසා කෙලෙස් තවන වීරය කියලා ආතාපි කියලා කියන්නේ පහිතත්තා කියලා කියන්නේ ප්‍රහිත වූ ආත්ම සහිත ප්‍රහාණය කරමින් කෙලෙස් ටික ටික ඉවත් කරමින් වාසය කරනවා කියන එක. ඒ නිසා මේ කාරණේ විශේෂයි. අපි අප්‍රමාදීව කිසිම අකුසල කර්මයකට යෙදෙන්නේ නැතුව අප්‍රමාදී කියන්නේ ඒකයි. අප්‍රමාදී කියලා කියන්නේ කයෙන්වත් වචනයෙන්වත් මනසින්වත් කිසිම අකුසල කර්මයක් කරන්නේ නැහැ. පුණ්‍ය රැස් කිරීම කියලා යම් කිසි කාර්යභාරයක් තියෙනවා නම් තමන් සතුව වගකීමක් තියෙනවා නම් ඒ කාර්යභාරය සැරෙන් සැරේ පැත්තකින් තියන්නේ නැහැ. අනික්කිත ධූරෝ කුසලේසු ධම්මේසු. ඒ කියන්නේ කුසල් දහම් සම්පාදනය කර ගැනීම කියලා යම් කිසි කාර්යභාරයක් වගකීමක් තමන්ගේ උරහිස මත තියෙනවා නම් සමහර කෙනෙක් ඒක කාලයකට පැත්තකින් තියෙනවා. ඒ කාලේට යා කුසල් රැස් කරන්නේ නැහැ. ඒ පුද්ගල කුසල් රැස් කරන්නේ නැහැ. සමහර කාලයකට ඒක කරවුඩින් තියාගෙන එක දිගට කුසල් රැස් කරනවා. නමුත් මේ අප්‍රමාදී කියන වචනේ කියනවා නම් හැම වෙලේම අනික්කිත ධූරෝ කුසලේසු ධම්මේසු කියන පදයට ගැලපෙන්න ඕනේ. හැම වෙලේම කුසල් සම්පාදනය කරගන්නවා, හැම වෙලේම අකුසල් වලින් වැළකෙනවා කියන කාරණාව තියෙනා නම් විතරයි අප්‍රමාදී කියලා කියන්න පුළුවන්. අප්‍රමත්තා ආතාපිනෝ පහිතත්තා විහරාම කියන ඛණ්ඩය අතිවිශේෂයි මේ ශාසනයේ. මේ විදිහට අනුරුද්ධ හාමුදුරුවෝ පොඩි ප්‍රකාශයක් නෙමෙයි කරන්නේ. තග්ගමයන් බන්තේ ඒ කාන්තේම භාගතුන් වහන්ස අප්‍රමාදී ආතාපි කෙලෙස්තන වීර සහිතව කෙලෙස් ඉවත් කරමින් වාසය කරනවා. භාගතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා, අනුරුද්ධ තොපල් කෙසේද මේ අප්‍රමාදීව කෙලස්ථාන වීරයෙන් කෙලස් ඉවත් කරමින් වාසය කරන්නේ? මෙන්න මෙහෙමයි එතන කියන්නේ. එතන ධාන වැඩිමක් ගැන කියන්නේ. මේ තියෙන්නේ රළු කෙලස් ඇති වෙන තැන් එහෙම් පිටිම අයින් කරනවා කියන එක තමයි මේ ඡේදයෙන් කියන්නේ. එතන අනංගන සූත්‍රේ නම් අංගන වශයෙන් දේශනා කරලා තියෙනවා. දැන් මේව ඇවිල්ලා සාමාන්‍යයෙන් කෙනෙකුට කෙලස් ඇති වෙන තැන්. ඒ කියන්නේ සද්දිහාරිකයන් එක්ක ආචාර්යවරු උපද්‍යවරු එක්ක ඉඳද්දී ඒ වත් පිළිවෙත් පුරද්දී අනික් අය කරන දේවල් නිසා තමන්ගේ සිත් ඇවුල්ලා තියෙනවා. ඉතින් ඒව අකුසල සිත්. ඒ අකුසල සිත් අපිට නිවන් දැකීම පිණිස හේතු වෙන්නේ නැහැ. ඒව එහෙම් පිටින්ම ඉවත් කරන්න ඕනේ. ඒ ගැන මුලින්ම සඳහන් කරනවා ධ්‍යාන මාර්ගවල සඳහන් කරන කලින්. ඒ නිසා මෙතන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඉදපන බන්තේ අම්මහාකං අපාතරින් ස්වාමීනි යමෙක් ප්‍රථමයෙන් ගමේ පිටුසිරු පිණිස ගොස් නැවත පැමිණෙනවාද ඔහු ආසන පනවනවා. බොනපැන් පරිභෝග කරන ජලය ගෙනත් තබනවා. අතිරේක ආහාර දමන භාජනය අවකර බඳුර ගෙනත් තබනවා. යමෙක් අන්තිමට වෙනවා නම් ගමෙන් පිණිස පිණිස හැසිරිලා ඔහු අනික් පිරිස වළඳලා යම් අවශේෂයක් තියෙනවනම් ඉතිරියක් තියෙනවනම් අවකර බඳුනේ ඔහු කැමති නම් එය වළඳනවා. එහෙම නැත්තම් කොළ නැති තැනක විසි කරනවා. එහෙම නැත්නම් ප්‍රාණීන් නැති ජලයක පාකර හරිනවා, නැත්නම් ගිල්ලනවා. ඔහු ආසන නැවත තැම්පත් කරලා තබනවා. පානීය ජලය, පරිභෝජන ජලය පැන් තැම්පත් කරනවා පැත්තකින්. අවකර බඳුන තැම්පත් කරනවා. යම් බත්තක්ගත් තියෙනවන එය අතුගාලදාන්. යමෙක් දකිනවනං පැන් කලයක් හෝ පැන් භාජනයක් හෝ පරිභෝජන භාජනයක් හෝ වැසිකිලි භාජනයක් හෝ හිස්වෙලා තියෙනවන අඩුවෙලා තියෙනවන එය ගෙනත් තබනවා. කෙනෙකුට බැයිනං එය තනියෙන් කරන්න අතින් සංඥාවක් දීලා දෙවෙනි කෙනෙක්ව ආමන්ත්‍රණය කරනවා. එහ ආමන්ත්‍රණය කරලා අත් දෙක එකට බැඳලා හෝ අත් හතර එකට බැඳලා හෝ ගෙනත් තබනවා. ස්වාමීනි අපි ඒ නිසාවත් වචනයක් පාවිච්චි කරන්නේ නැහැ. දවස් පහකට සැරයක් අපි සියලු රාත්‍රිය ධර්ම සාකච්ඡාවෙන් ගත කරනවා. මෙන්න මේ ආකාරයට භාගතුන් වහන්සේ අපි අප්‍රමාදීව කෙලෙස්තර වීරයෙන් යුක්තව කෙලෙස් දුරු කරමින් වාසය කරනවා. මෙතන කියන්නේ තනියෙන් Tamanට යම් කිසි දෙයක් කරන්න බැරි නම් දෙවෙනි කෙනෙකුට කතා කරොත් ඒ අයගේ සමාධියට බාධා වෙනවා. අනිත් එක කතා කරාම දෙන්නම එනවා. දෙන්නෙක් ඕන වැඩේට තුන් දෙනාම එනවා. එතකොට දැන් තුන් නමක් තමයි වැඩේ ඉන්නේ. එතකොට කවුරු හරි මේකට එන්න කියලා කිව්වහම දෙන්නම තියෙන වැඩ දෙක නවත්තලා එනවා. එතකොට එක්කෙනෙකුට පාඩුයි. එක නමකට විතරක් වෙන්න අතින් සංඥාවක් දුන්නාම ඒ නම විතරයි වැඩේ. එතකොට අනික් කෙනාගේ වාසය කිරීමට මොකක් හරි කරන කාර්යභාරයට බාධාවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා වචනයක් පාවිච්චි කරන්නේ නැහැ කියලා තියෙන්නේ බොහෝ දෙනාගේ සුව පිණිස කියලා තියෙනවා. මෙන්න මේ විදිහට අනුරුද්ධහාමුදුරුව අප්‍රමාදීව වාසය කිරීම ප්‍රකාශ කරන භාගතුන් වහන්සේ අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙලා නැවත ප්‍රශ්නයක් අහනවා. ඒ ආකාරයේ අප්‍රමාදීව කෙලස් දුරු කරමින් වාසය කරන තොපට මේ සාමාන්‍ය මිනිසුන්ට තියෙනට වඩා උසස් මනුස්ස දහම යම් ආර්යයන්ට සුදුසු ඥාන දර්ශන විශේෂයක් ලබාගෙන වාසය කිරීමක් තියෙනවද? පහසු වාසය කිරීමක් විහරණයක් තියෙනවද කියලා. අලං අරිය ඥාන දර්ශන විශේෂෝ ආර්යයන් වහන්සේලාට සුදුසු ඥාන දර්ශන විශේෂයක් අධිගමනය කිරීමක් තියෙනවද? පහසු වාසය කිරීමක් තියෙනවද කියලා අහන. ඇයි නැත්තේ ස්වාමීනි? මෙහිදී අප යම්තා කැමතිනම් කාමයන්ගෙන් වෙන් වෙලා කුසල දහමින් වෙන් වෙලා විවේකයෙන් උපන් විතර්ක සහිත විචාර සහිත ප්‍රීතිය සුවය සහිත ප්‍රථම ඥාණයට විශේෂයෙන් ලැබිලා වාසය කර. මෙන්න මේ විදිහට භාගතුන් වහන්සේ අපි අප්‍රමාදීව කෙලස්තන වීරයෙන් කෙලස් දුරු කරමින් වාසය කරද්දී සාමාන්‍ය මිනිසුන්ට නැති ආර්යයන්ට සුදුසු ඥාන දර්ශන විශේෂයක් අධිගමනය කරලා ලබාගෙන වාසය කරන පහසුවේ කියලා මේ ප්‍රථම ඥාන ප්‍රකාශ කරනවා. භාගතුන් වහන්සේ සාදු සාදු අනුරුද්ධා කියලා නූදම් වෙලා මෙන්න මේ විහාරය සංසිඳීමෙන් සමතික්‍රමණය කිරීමෙන් ඒ කියන්නේ අතික්‍රමණය කිරීමෙන් ඒ විහාරයාගේ සංසිඳීම පිණිස යම් ප්‍රථම ඥානයක් තියෙනවා නම් ඒ ප්‍රථම ඥානයට යම් ඇල්මක් තියෙනවා නම් ඒ ප්‍රථම ඥානය හොඳයි කියලා යම් හැඟීමක් තියෙනවා නම් අන්න ඒ හැඟීම සංසිඳීම පිණිස ඒ ධානයට වඩා ඒ ධානයට එහායින් ගිය යම් ආර්ය දර්ශන විශේෂයක් ඔබලාට තියෙනවා කියලා අහනවා. ඇයි නැත්තේ ස්වාමීනි කියලා පිළිතුරු දෙනවා. මෙහිදී අපි යම් තාක් කැමතිනම් විතර්ක විචාර දෙක සමනය කරලා සංසිඳවල විතර්ක විචාර කියලා කියන්නේ අරමුණට නැවත නැවත උත්සාහයෙන් නැගීමම තමයි විතර්කය කියලා කියන්නේ. අරමුණ නැවත නැවත පිරික්සීම තමයි විචාරය කියලා කියන්නේ. එතකොට මුලින් මුලින් අපිට නානා අරමුණු තියෙද්දි එකම අරමුණකට හිත එකඟ කරන්ඩ ඒ අරමුණට බලෙන් බලෙන් උත්සාහ කිරීමෙන් එන්න ඕන විතර්කය වැඩි කරගන්නවා ප්‍රබල කරගන්නවා. ඒ අරමුණ පැහැදිලි කරගන්න පැහැදිලි කරගෙන ඒ නිමිත්ත ප්‍රබාස්තර කරගන්න විචාරය විශේෂයෙන් වැදගත්. නමුත් හොඳින් පුරුදු පුහුණු වෙච්ච කෙනෙකුට හිතෙනවා ඒක ඒ තරම්ම හොඳ වුණාට ඒක ඒ තරම් උසස් නැහැ කියලා. මට දෙන විදිහට පොඩි උදාහරණයක් කියන්නම්. හරියයි දන්නේ අර කිව්වත් වගේ ආන්දරනේ. මේ දැන් අපි වාහනයක් එලවන්න මුලින් පුරුදු වෙනකොට යම් ගියර් දැමීමක් කරනවා නම් මුලින් ඔය ගියර් එක දිහා බලලා තමයි එකට දැම්මද දෙකට දැම්මද කියලා බලලා තමයි දාන්නේ. නමුත් හොඳටම පුරුදු වෙච්ච කෙනෙක් කියන්නේ ඒ දිහා බලන්නේවත් නැතුව ඉබේම දාන්න පුළුවන් නම් ඉතාම නිපුණේ එහෙම නැත්නම් හොඳ දක්ෂේ හොඳ පුරුදු පුහුණුවක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඒ දිහා බලන්නේ නැතුව වැටෙනවා ඉබට. වැටෙනවා නෙමෙයි ඇත්තටම අපිට ඒ පිළිබඳව හොඳ අදහසක් තියෙනවා. හොඳ දැනීමක් තියෙන නමුත් ඒ දිහා බලන්න අවශ්‍යතාවයක් නැහැ. මුලින්ම පොඩි ළමයෙක් ඇවිදිනකොට අඩියක් තිබ්බත් වැටෙනවා. ඊට පස්සේ ඇවිදින්න යනනම් පුරුදු වුණාම පඩියක් නගින්න බෑ. පඩියක් බහින්න ගියාම වැටෙනවා. පස්සේ කාලෙක පඩි නගින්නත් පුළුවන් වෙනවා. නමුත් ගලක් තිබ්බොත් මුලක් තිබ්බොත් වැටෙනවා. දැන් අපිට කොච්චර ඇවිදින්න පුළුවන්ද කියනවනම් අපි පඩි පෙළක් බැහැගෙන ගල් මුල් මගහැරගෙන තව කෙනෙක් එක්ක කතා කර කර තව දේවල් දිහා බල බල තව කෙනෙක් කියන දේවල් අහගෙන අපිට මේ ඇවිදිනවද කියලා හැඟීමක්වත් නැතුව ඇවිදිනවා වගේ ඇවිදින්න පුළුවන්. හැඟීමක් නැතුව ඇවිදිනවා නෙවෙයි, ඒ මනා පුරුදු පුහුණු බව නිසා, ඒ සියලු කාරණා සිත්වලින් හසුරවන නිසා, වෙන වෙන සිත්වලින් හසුරවන නිසා පහසුවෙන් ඇවිදිනවා. නමුත් ඉතින් ගලක් මුලක් දිහාවත් වැඩිය බැලෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ ධ්‍යාන වලට සමවදීන පුද්ගලයෝ මුලින්ම විතර්ක විචාර කියන දේ හරි අමාරුවෙන් ගන්න. උග්ඝහ නිමිත්ත ගන්න හරි අමාරුයි. ප්‍රතිභාග නිමිත්ත හරි අමාරුයි ගන්න. සමහරට අවුරුදු ගණන් මහන්සි වෙන්න ඕන සමහරුන්ට. පස්සේ කාලෙක ප්‍රථම ඥාන සමවැදීලා බොහෝ ආකාරවලින් පංච වසිතාවලින් මේ ප්‍රථම ඥානයේ නොඑක් ආකාරයෙන් පුරුදු පුහුණු වුණාට පස්සේ ඒ පුද්ගලයාට ඒ තියෙන ඇල්ම වැඩි වෙලා වැඩි වෙලා යම්කිසි තැනකට ඇවිල්ලා හිතනවා නැහැ මේ විතර්ක විචාර දෙක ලාමකයි පහත් මෙතනින් තියෙන දේවල් වලින්. ඒ දෙක නැතුව මෙතෙන්ට එන්න පුළුවන් නම් කොච්චර ලේසිද, කොච්චර හොඳද, කොච්චර දක්ෂේද, කොච්චර පුරුදු පුහුණු බවක්ද. ඉතින් ඒ නිසා මෙතන මේ හැම වෙලෙම කියන්නේ මේ විතර්ක විචාර දෙක ඊට පස්සේ අයින් කරන්න. නමුත් අභිධර්මයේ කියන මේක අවස්ථා දෙකකදී අයින් කරන්නේ. ඒ හින්දා රූපාවචර ධ්‍යාන පහකට බෙදන්නේ ඒකයි අභිධර්මයේදී. විතර්කයේ වෙනම අයින් කළා, විචාරයේ වෙනම අයින් කරනවා කියලා දේශනා කරා. නමුත් රළු වශයෙන් කියනකොට සූත්‍ර ක්‍රමයට ලෝක විවහාරයට දැයින පරිත්තම දේශනා කරන්නේ. අභිධර්මයේ දේශනා කරන්නේ භාගතුන් වහන්සේට වැටහෙන ආකාරයට. සූත්‍ර දේශනා කරන්නේ සාමාන්‍ය ජනතාවට තේරුම් ගැනීමේ පහසු සඳහා. එතකොට විතර්ක විචාර දෙක වෙන් කරගන්න අමාරු පුද්ගලයාට දෙකම එකසරේ නැති වෙනා වගේ තේරෙන්න පුළුවන්. ඒ නිසා භාගතුන් වහන්සේ සූත්‍ර ක්‍රමයේදී ධ්‍යාන මට්ටම් 4යි කියන්නේ රූපාවචර. අභිධර්මකමේදී 5ක් කියනවා. ඒ වගේ තැන් තියෙනවා. භාගතුන් වහන්සේ අභිධර්මයේදී උත්පාදයක් තිතියක් භංගයක් තුනක් කියනවා. නමුත් විදර්ශනා ඥානවල තියෙන උද්‍යබ්බය කියලා කියන්නේ ඇතිවීම නැතිවීම විතරයි කියන්නේ. මොකද ඒ තිතිය කියන එක හරි අමාරුයි අඳුරගන්න. තිතිය හරියට වැටහෙනවා කියලා තියෙන්නේ සාරිපුත්තන් වහන්සේට මජ්ක්‍ධිම නිකායේ අනුපද සූත්‍රයේ. උත්පාදෝ පඤ්ඤායති කියලා ඉපදීමත් පේනවා, පවතීමත් පේනවා, නැතිවීමත් පේනවා කියලා තුනම පේනවා කියලා තියෙන සාරිපුත්ත හඳුරන්න. බුදුන් වහන්සේට පේන ආකාරයට තමයි අභිධර්මයේ දේශනා කරන්නේ. එතකොට සාමාන්‍ය පුද්ගලයෙකුට ඉන්න තැනේ ඉඳලා යන්න පුළුවන් මාර්ගයක් තමයි සූත්‍රවල දේශනා කරන්නේ. මහාවදන අපි පෘථග්ජන භාවයේ කෙලෙස් සහිතව අපි ඉන්න තැනකින් පටන් අරගෙන එතන ඉඳලා පාරක් පෙන්වන්න ඕනේ නිවන්ට යන්න. පටවි කියලා කිව්වොත් නැත්නම් ආපෝ කියලා කිව්වොත්, ආපෝ කියලා කියන්නේ ජලය කියලා සූත්‍ර ප්‍රමේයද කියන්නේ. නමුත් ආපෝ කියලා කියන්නේ සුද්ධාස්තකයක් කියලා අභිධර්මයේ දේශනා කරනවා. පටවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා අටක් එක්කවලා තමයි මේ ජලය හැදිලා තියෙන්නේ. එතකොට ඒ අටේ පටවි ගතිය වැඩි වුණාම අයිස් වෙනවා, ආපෝ ගතිය වැඩි වුණාම ජලය වෙනවා, වායෝ තේජෝ ගතිය වැඩි වුණාම වාෂ්ප වෙනවා. නමුත් ආපෝ කියන එක සාමාන්‍ය ජනතාවට තියෙන ජලය වගේ. ජලයේහි ආපෝ ගතිය වැඩි නිසා වැඩිපුර ආපෝ ප්‍රතිශතයක් තියෙන නිසා ජලය ආපෝ හැටියට පාවිච්චි කරනවා. ඒතර ආපෝ කසීනයට මේ පටවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ගන්නෙ නැහැ. ජලයේ දිහා බලාගෙන ආපෝ ආපෝ කියලා කසීනේ වඩන්න තියෙනවා. එතකොට සාමාන්‍ය ජනතාවට පේන හැටියට. මොකද එතනින් තමයි නැගිටින්න ඕන. පස්සේ කාලෙක එහි ප්‍රභේද වැටහෙන්න පුළුවන්. අභිධර්මයේ තියෙන්නේ භාගතුන් වහන්සේට පේන විදිහට. ඒ නිසා මේ දේශනා ක්‍රම දෙක විස්තර වැඩි අභිධර්ම ක්‍රමේදී, විස්තර අඩුයි සූත්‍ර ක්‍රමේදී. සරලව කියලා තියෙන වැටහෙන ආකාරය අර ගැඹුරින් තියෙන්නේ. මෙන්න මේ විදිහට විතක්ක ਵਿਚාර දෙක නැති වුණාට පස්සේ සමාධියෙන්ම උපන්. අතන කියන්නේ විවේකජං. විවේකයෙන් උපන්. දැන් මෙතන යම්කිසි සමාධියක් තිබිලා තමයි මේක පටන් ගන්න. ප්‍රථම ඥාන සමාධිය තියෙන පුද්ගලයා එයි නැගිටලා තමයි ද්විතිය ඥානයට උත්සාහ කරන්නේ. එතකොට මේ දෙවන ඥානයේ සමාධිජයි. සමාධියෙන් උපන්. ඒ ප්‍රීතිය සුවේ තියෙන ඒ නිසා දෙවන ඥානය කියලා කියනවා. ඒ දෙවන ඥානය සම්පාදනය කරන වාසය කරනවා කියලා කියනවා. මෙන්න මේ ආකාරයට භාගතුන් වහන්සේ නැවතත් අහනවා අනුමෝදන් වෙලා ඊට වඩා යම් කිසි විහාරයක් පාසු විහරණයක් තියෙනවද ලබනවද කියන. එහෙම සාමාන්‍යයෙන් භාගතුන් වහන්සේ ඇයි ඒ දේ කරන්න කියලා නම් මං හිතන්නේ හිතා ගන්නවත් අමාරු කාරණාවක් තියෙන්නේ. නමුත් සූත්‍රවලදී පුද්ගලයා ආරමුණු කරලා එහෙම නැත්නම් අර්ථය ප්‍රකාශ කිරීම පිණිස නැත්නම් අහන පැනයට පිළිතුරු පිණිස යනාදි වශයෙන් අර්ථෝපපත්ති ක්‍රමයක් වෙනම කියලා තියෙනවා. ඇයි මේ සූත්‍රය දේශනා කරේ කියලා. දැන් මෙතන කියලා තියෙන්නේ මේ භික්ෂුන් වහන්සේලාගේ සමගිව වාසය කිරීම ප්‍රසිද්ධියට පත් කිරීම පිණිස උන්වහන්සේලාගේ කෙලෙස් තවන වීර්යෙන් අප්‍රමාදීව වාසය කිරීම ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා කොසදානුවර සමගි නැති ඒ භික්ෂුන් වහන්සේලාට ආදර්ශයක් වීම පිණිස මෙතනට වැඩිය කියලා කියන්නේ. භාගතුන් වහන්සේ දන්නේ දෙයක් නැහැ. නමුත් විනය ක්‍රමයේදී භාගතුන් වහන්සේ කිසිම අභිඥාවක් පාවිච්චි කරලා විසඳලා නැහැ. යම්කිසි භික්ෂුණියක් දබමල්ල පුත තෙරුන් වහන්සේට තමන්ව දූෂණය කරා කියලා චෝදනාවක් කරාම භාගතුන් වහන්සේ ඥාණයෙන් බලලා නෑ එහෙම වෙන්න බෑ කියලා කරන්නේ නෑ. දබමල්ල පුත තෙරුන් වහන්සේ හත් හැවිරිදි වියේදී රහත් වෙන්නේ. උන්වහන්සේ ගෙන්නනවා. ගෙනහල්ලා අහනවා ඔබ මෙහෙම දෙයක් කරාද කියලා. එතකොට දබමල්ල පුත තෙරුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ භාගතුන් වහන්සේ ඔබ වහන්සේ යම්කිසි විදියකින් මාව දන්නවනම් මම ඒ විදිහමයි. මොකද භාගතුන් වහන්සේ ගැන හරියටම දන්නවා දබමල්ල පුත තෙරුන් වහන්සේ. අර භික්ෂුණිය භාගතුන් වහන්සේ සරවත්ඥානීය තියනවාද කියලාවත් දන්නේ නැතුව තමයි බොරු චෝදනාව ඇවිල්ලා කරන්නේ. ඒ කාලේ වැඩ හිටියට බුදුහාමුදුරුවෝ දකින්න වාසනාව තිබ්බට භාගතුන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා දන්නේ නැහැ. ඒ නිසා බොරුවක් ගොතාගෙන ඇවිල්ලා කියන්නේ ඉදිරිපත් වෙනවා. එහෙම කිව්වහම දෙවෙනි පාරත් භාගතුන් වහන්සේ ප්‍රශ්න අහනවා. දෙවෙනි පාරත් දබමල්ල පුත තෙරුන් වහන්සේ උත්තරය දෙනවා දුන්නහම කියනවා ලෝක විහාරේ එහෙම උත්තර දෙන්නේ නැහැ. සම්මත විදිහට උත්තර දෙන්න කියලා. එතකොට කියනවා භාගතුන් වහන්සේ මට හීනෙන්වත් කාමසිතුවිල්ලක් ඇති වෙලා නැහැ. කයින් ක්‍රියාවක් නෙමෙයි වචනෙන් මේ වචනයක් නෙමෙයි. මේ හීනකින්වත් මට කාමසිතුවිල්ලක්වත් ඇවිල්ලා නැහැ. රාගයක් ඇති වෙලා නැහැ. අනිත් එක භාගතුන් වහන්සේ මම නිදාගන්නත් නෑ. මොකද හීනෙන් ඇති වෙන්නත් නිදාගන්න බෑ. ජාගරියානි යෝගී නෙමෙයි නැත්තම් නේසජ්ජිකංගේ පුරණ මේ උතුම් වූ මහරහතන් වහන්සේ නම. අසු මහ ශාවකයන් වහන්සේ නම. ඒ නේසජ්ජිකගේ පුරණ නිසා නිදා ගැනීමක් කරන්නේ නැහැ. එතකොට ලෝක විහාරයේ හැටියට ප්‍රකාශයක් කරොත් හීනෙන්වත් මට සිතුවිල්ලක් ඇතිවෙන්නේ නැහැ කියලා ඒක ගැලපෙන්නේත් නැහැ. මොකද මට හීනයක් පේන නිදා ගන්නේ නැහැ කියලා කියන්නේ. මට හීනකින්වත් එහෙම සිතුවිල්ලක් ඇතිවිලා නැහැ. නමුත් මම නිදාගෙන නැහැ කියලා කියනවා. රහතන් වහන්සේ කෙනෙකුට කාම සිතුවිලි පහළ වෙන්නේ නැහැ. නමුත් ඒක ධර්ම කාරණාවක් නිසා දැන් විනය විනිශ්චය සඳහා උපයෝග කරගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. මොකද මම රහත් කියලා කිසිම තැනක විනයෙන් පිටපයින්න පුළුවන් තැනක් කොහෙවත් දේශනා කළා නෑ. වන්දනා කිරීම පවා උපසම්පදාව අනුව කරනවා මිසක් මම රහත් හේඳ මං අනික් අයට වඳින්න නැහැ කියලා ඉන්න පුළුවන් කමක් ඉඳ දීලා නෑ. මොකද ඒ රහත් භාවයේ මම ඉන්න බෑ. ඉතින් භාගතුන් වහන්සේ උපසම්පදාව අනුව තමයි ඒ වන්දනා මාන කිරීම දේශනා කළා තියෙන්නේ. භාගතුන් වහන්සේ ඇයි මේ ප්‍රශ්න ඇහුවේ කියලා කොහොමටවත් හිතන්න අමාරුයි. මොකද මේ රහතන් වහන්සේලාත් එක්ක කතා කරනවා. දැන් රතවිනි සූත්‍රය ගත්තොත් එම මන්තානි පුත්ත පුණහාමුදුරුවොත් එක්ක සරුත්හාමුදුරුවෝ කතා කරනවා. සරුත්හාමුදුරුවෝ එතන තමන් කවුද කියලා අඳුරගන්න බැරි කරලා තමයි එතෙන්ට වඩින්නේ. ඇයි ඒ හාමුදුරුවෝ කතා කරේ? ඒ හාමුදුරුවෝ දෙදෙනාටම පරිචිත විදන්නේ තියෙනවා. කිව්වහම මට හිතෙන එක නම් එවලියම් දෙවි බ්‍රහ්මයෝ ඉන්නවා නම් අහගෙන මිනිස්සුෝ ඉන්නවා නම් ඒ අයගේ නිර්වාණය පිණිස හිතසුව පිණිස ඒ කාරණය මේ ශාසනය පවතින තාක්කල් යම් කිසි කෙනෙක් අහනවා නම් මේ ධර්ම කාරණාව ඒ සියල්ලන්ගේම හිතසුව පිණිසත් කතා බහ කරා කියන එක තමයි. නැත්තම් කතකරණී කියලා දෙන කරන්න තියෙන දේවල් කරලා ඉවරයි. එතනින් එහාට මොනව කරන්නද? අපිට අනුකම්පාව දක්වනව ඇරෙන්න ඒ ස්වාමීන් වහන්සේලාට වෙන කරන්න අවශ්‍යතාවයක් නැහැ කිසිම දා. ඕහිත භාර එන් කෙලස් බර බහතවල කතකරණී පරික්ඛින භව සංයෝජන යන මේ එක එක පදවලින් දේශනා කරලා තියෙන විදිහට ඒ ස්වාමීන් වහන්සේ රහත් වුණාට පස්සේ කිසි දෙයක් කරන්න අවශ්‍ය නැහැ. නමුත් යම් ආර්ය වංශයක් කියලා දෙයක් තියෙනවා නම් ඒ ආර්ය වංශය හදලා තියෙන්නේ ස්වාමීන් වහන්සේලා තනියෙන් ආහාර සපයාගෙන ඉර්ධියෙන් හෝ වැළඳුවා නම් ඒ ස්වාමීන් වහන්සේලා පින්නම් පානකම් ඉන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නමුත් එතනින් එහාට ශාසනයක් ඇති වෙන්නේ නැහැ. කවුරුවත් නිවන් දකින්නේ නැහැ. කාටවත් කුසල් රැස් වෙන්නේ නැහැ. යම් අල්පේච්ඡ භාවයක් පිණිස අන්‍ය සත්‍යයන්ට හිතසුව ගෙනදීම පිණිස යම් ආර්ය වංශයක් කියලා තියෙනවා නම් පින්නපාතයෙන් යැපෙන්න රුක්ෂමූලික වින්ද හෝ අනුන් දෙන තැනකින් ඉන්න එහෙම නැත්නම් ස්වභාවික ලැබෙන තැනකින් ඉන්න සෑහීමකට පත් වෙන්න කියලා ඒ විදිහට ඒ ආර්ය වංශ ක්‍රමයේ ප්‍රතිපදාව හදලා තියෙනවා. පශ්චිම ජනතාවට හිතසුව පිණිස ඇත්තටම මේ සියලු සූත්‍ර කියවනකොට බොහෝ විට අපිට තේරෙන්නේ ඒ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රයෝජනයකට කළා කියලා නෙමෙයි. ඒ කාලෙත් ඉතින් කොසඹෑනුවර භික්ෂුන් වහන්සේලාට මේක ප්‍රයෝජන වෙන්නේ නැති. එදා ඉඳලා අද දක්වාම සහ මේ ශාසනයේ යම් තාක් කල් අවුරුදු දහස් ගණනක් පවතිනවා නම් ඒ තාක් හැමෝටම හිතසුව පිණිස මේ ධර්ම කාරණා හේතු වෙනවා කියලා වෙන්න ඕනේ මේ සාකච්ඡා කරන්න ඇත්තේ. ඊට පස්සේ දෙවන දාණයට උඩින් මොනවද ලැබෙන්නේ කියලා ඇහුවාම කියනවා ඉදමයම් භන්තේ යාවදේව ආකංකා. මෙහිදී අපි භාගතුන් වහන්සේ යම්තා කැමති වෙනවා නම් ප්‍රීතියට ඇලෙන්නේ නැතුව ප්‍රීතියගේ විරාගයේ උපේක්ෂක උපේක්ෂාවෙන් වාසය කරනවා. හැබැයි උපේක්ෂාවෙන් හිටියට සිහිය ප්‍රඥාව තියෙනවා. කයෙන් සැපයක් විඳිනවා. සැපේ නැති නෑ. ඒ සැප විඳලා වාසය කිරීමට ආර්යෝ ප්‍රකාශ කරනවලු උපේක්ෂකයි සිහි ඇතුව සපසහිත වාසය කරනවා කියලා. මෙන්න මේ තුන්වෙනි දාණය විශේෂයෙන් සම්පාදනය කරගෙන වාසය කරනවා. දෙවන ධානය නමු විහාරය අතික්‍රමණය කරලා ඒ විහාරයේ දෙවන ධානයේ සංසිඳීම පිණිස මෙන්න මේ උත්තරී මනුස්ස ධර්මය අලමාරිය ඥාන දර්ශන විශේෂය අපි අධිගමනය කරගෙන පාසුවෙන් වාසය කරනවා. මේ පාසු විහාරයේ තියෙනවා කියලා. නැවත භාගතුන් වහන්සේ සාදුකාර දීලා නැවත ප්‍රශ්නයක් අහනවා අනුරුද්ධ. මෙන්න මේ තුන්වෙනි ධානය සමතික්‍රමණය කිරීමෙන් පසුව ලැබෙන ඒ සංසිඳීමෙන් පසුව ලැබෙන උත්තරී මනුස්ස ධර්මයක් තියෙනවද? ආර්ය භාවයට සුදුසු ඥාන දර්ශන විශේෂයක් ඔබලා ලබාගෙන තියෙනවද? පහසු විරණයක් ලබාගෙන තියෙනවද කියලා. ඇයි නැත්තේ භාගතුන් වහන්සේ මෙහිදී අප යම් තාක් කැමති නම් සැපයත් ප්‍රහාණය කරලා දුක්කත් ප්‍රහාණය කරලා පෙර යම් සතුටක් තිබුණා නම් දොම්නසක් තිබුණා නම් ඒ සියල්ල ජය අරගෙන දුක නැති සැපය නැති උපේක්ෂාව සහිත සිහිය සහිත සිහියෙන් පිරිසිදු වෙච්ච චතුර්ථ ධානයට සමවැදිනා විශේෂයෙන් චතුර්ථ ධානය සම්පාදනය කරගෙන වාසය කරන මෙන්න මේ විහාරය තුන්වෙනි ධානය සමතික්‍රමණය කිරීම පිණිස ඒ තුන්වෙනි ධානයාගේ සංසිඳීම පිණිස මෙන්න මේ උත්තරී මනුස්ස ධර්මය අපි ලබාගෙන වාසය කරනවා. මොකද්ද හතරවෙනි ධානය? භාගතුන් වහන්සේ නැවත සාදුකාර දීලා අනුමෝදන් වෙලා නැවත ප්‍රශ්නයක් අහනවා ඊට වඩා දෙයක් නුඹලා ලබා ගන්නවද කියලා. එතකොට කියනවා ඇයි නැත්තේ භාගතුන් වහන්සේ මෙහිදී අපි යම්තා කැමති නම් සියලුම රූප සංඥාවන් අතික්‍රමණය කරලා සියලුම ගැටීම් සහිත සංඥාවන් අතික්‍රමණය කරලා පව කරගෙන ගිහිල්ලා නොඑක් සංඥාවන් මෙනෙහි නොකරලා අනන්තෝ ආකාශෝ කියලා යම් හතරනි ධ්‍යාන අරමුණක් තිබුණා නම් ඒ ධ්‍යානයේහි අරමුණ උගුල්වලා කිසුණු උගුළු ආකාශයක. දැන් මේ ආකාශය අනන්තයි කියලා කියන්නේ අපිට පේන ආකාශය නෙමෙයි. ඒ ධ්‍යාන හතරින් ධ්‍යාන අරමුණේම තියෙන නිමිත්ත ඉගිල්ලුවාම එතන ඇති වෙන හිස්තන. ඒ හිස්තනට තමයි මේ ආකාශය කියලා කියන්නේ. ඒ හිස්තන ඇතුලෙන් බැලුවාම හිස් බවම පේනවා ඈතට. අන්න එක තමයි අනන්තෝ ආකාශෝ කියලා කියන්නේ. නැතුව අපිට මේ පොළොවට ඉහළින් තියෙන ආකාශය නෙමෙයි මෙතන අරමුණ වෙන්නේ. තමන්ගේ ධ්‍යානෙම සතරින් ධ්‍යාන සමාදින්න පුළුවන් ක්‍රමවේද කීපයයි තියෙන්නේ. හැම අරමුණින්ම සමාදින්න බෑ. කසීන 10 වගේ ආනාපාන සතියෙන් සමාදින්න පුළුවන්. ඒ හතරෙනි ධ්‍යාන අරමුණ උගලන්න ඕන. ඒක තමයි කසීනය ඉගිල්ලුවාම ලැබෙන ආකාශය කියලා විස්තර කරලා තියෙන්නේ. එතනදී සියලු රූප සංඥාවන් නැතු වෙනවා. මොකද රූප සංඥා හතරෙනි ධ්‍යානෙට ගන්න නිමිතිවල තියෙනවා. යම්කිසි හැඩයක් තියෙනවා. ඒ රූපය ඉවත් කරාම එතන බලන්න දෙයක් නැහැ. දකින්න රූපයක් නැහැ. ඉතින් ගැටෙන්න දෙයක්වත් නැහැ. විරුද්ධ වෙන දෙයක්වත් නැහැ. ඒ නිසා සබ්බසෝ රූප සංඥානං සමතික්කම පටික සංඥානං අත්තංගම යන වෙන හඳුන්වලා තියෙනවා. ඉතින් නානාත්ත් සංඥානං අමනසිකාර නොඑක ආකාරයේ සංඥාව මෙනෙහි නොකිරීමේ ආකාශය අනන්තයි කියන හැඟීම තියෙන ආකාසනං ඡායතනෙ විශේෂයෙන් ලබාගෙන වාසය කරන මෙන්න මේ හතරවෙනි ධානයාගේ සමතික්‍රමණය පිණිස නැත්නම් පහුකිරීම පිණිස සංසිඳීම පිණිස සංසිඳීම කියලා කියන්නේ මේ හතරවෙනි ධානයේ යම් ඇලීමක් තිබුණා නම් ඒ ඇලීම පවා සංසිඳෙනවා. මොකද ඊට වඩා සැපයක් ලැබීමේ. අපි රසවත් ආහාරයක් ආහාරයට ගත්තම ඊට පල්ලෙහෙන් තියෙන කලින් තිබ්බ ආහාරයට හිත යන්නේ නැහැ. ඒ නිසා අර පළවෙනියෙන් තිබ්බ ආහාරයට යම් කිසි ඇල්මක් තිබුණා නම් ඒ ඇල්ම ඊට වඩා රසවත් ආහාරයක් ගැනීමෙන් අර පළවෙනි ඇල්මෙන් මිදෙන්න පුළුවන් වෙනවා. මෙන්න මේ පටිප්පස්සද්දි කියලා කියලා තියෙන අන්නේ කාරණා. මොකද යම් ධානයක් ලැබුණාම මේකම තමයි හොඳ. මම දැන් විමුක්තිය ලැබුවා මේක තමයි විමුක්තිය. මේකම තමයි උපරිමය කියලා හිතුවත් එතනින් එහාට යන්නේ නැහැ. ඒ නිසා හැම වෙලේම කියලා තිනවා අත්ති ඉදං මේ ධානය තියෙනවා. මේ ධාන සැපය තියෙනවා. අත්ති හීන මීට වඩා පහත් දේවල් තියෙනවා. අත්ති පනීතං මීට වඩා උසස් දේවල් තියෙනවා කියලා ඥානයක් ලැබෙනවා නම් විතරයි එතනින් එහාට යන්න පුළුවන්. ඔව් අත්හරිනවා කියලා කියන්නේ සෝවාන් වීම සම්බන්ධයෙන් නම් මීටදී පොඩ්ඩක් වෙනස්. හඳුනේ මොකද සප්ත විසුද්ධි අනුක්‍රමණයෙන් සම්පූර්ණ කරලා තමයි සෝවාන් තත්ත්වයට පත් වෙන්නේ. ඊට පස්සේ අපායගාමී කර්ම නොකර යම්කිසි මට්ටමකින් විතරක් රැකලා ඉන්න ක්‍රමයක් තියෙනවා. මොකද විශාඛාව වගේ අවුරුදු 7න් සෝවාන් වෙලා අවුරුදු 16න් බැඳලා අවුරුදු 120ක් ජීවත් වුණත් සකුදාගාමීව උත්සාහ කරන්නේ. සකුදාගාමීව උත්සාහ කරන කෙනා දැන් බිම්බිසාර රජුට සෝවාන්ලා හිටියට සකුදාගාමීව උත්සාහ කරේ නැහැ. නමුත් ජනවසඹ සූත්‍රයේ දීගිනිකායේ කියනවා ජනවසඹ යක්ෂයා බිම්බිසාර රජු දැන් විපස්සනාව ආරම්භ කරලා තියෙනවා සකුදාගාමීව පිණිස බලාපොරොත්තුක් තියෙනවා. ඒ කියන්නේ සප්තවිසුද්ධීන් නැවත මුල සිට සීලවිසුද්ධිය, චිත්තවිසුද්ධි, දිට්ඨිවිසුද්ධි වශයෙන් වඩලා විසුද්ධි වලින් ඒ ටික ඔසවගෙන ගිහිල්ලා තමයි සකුදාගාමි වෙන්න ඕනේ. නවත මුල සිට කරන්න ඕනේ හැමදන්නේ මාර්ගඵලයක ඉඳලා ඊළඟ මාර්ගඵලයට යන්න සියල්ල මුල සිට කරන්න ඕනේ. ඕනම ධානයක කියන්නේ එතනින් ඊළඟ ටික විතරයි. එහෙනම් පොඩි වෙනසක් තියෙනවා. මොකද පළවෙනි ධානයේ ඉඳලා දෙවෙනි ධානයට එනකොට සමාධිජං කියලා කියන්නේ සමාධියෙන් උපන්. නමුත් පළවෙනි ධානයට එහෙම කියන්නේ නැහැ. පළවෙනි ධානයට කියන්නේ විවේකයෙන් උපන්. පළවෙනි ධානයේ විවේකේ නිසා අකුසලයන්ගෙන් වෙන්වීම නිසා කාමයන්ගෙන් වෙන්වීම නිසා විවේකේ නිසා ලැබෙනවා. දෙවන ධානයේ පළවෙනි ධානය නිසා ලැබෙන. අතනදී ඒතරම් පහසුවක් නෑ මං හිතන්නේ. මාර්ගඵල ලැබෙනකොට මුල සිට වෑයම් කිරීම කරන්න ඕනේ සීලවිසුද්ධිය ආදී. මොකද යම් සකදාගාමී වීමට අවශ්‍ය සීලයක් තියෙනවා නම් ඊට වඩා වැඩි සීලයක් තියෙන්න ඕන අනාගාමී වෙන්න. යම් කාමයන් සහිත කාම පරිහරණයක් සහිත සීලයකින් සෝවාන් වූ සකදාගාමී වුණොත් ඒ සීලවිසුද්ධිය නෙමෙයි අනාගාමී වීමේදී සීලවිසුද්ධිය. ඒ සීලවිසුද්ධිය ඊට වඩා තියුණු බ්‍රහ්මචාරිත්වයක් සහිත එකක් වෙන්න ඕනේ. ඒ නිසා ඒක මුල ඉඳලා වගේ ආය යන්න ඕනේ කියන අදහස්
තියෙනවා.
මෙහෙමයි කියලා තියෙන්නේ අභිධර්මයේ කියන මේ සතරින් ධානම තමයි පංචම ධානයේ හැටියට පස් ආකාරයකට බෙදෙනවනේ. එතනදී ධානයක ඉඳලා විදර්ශනා ගවඩන්න පුළුවන් කෙනෙක් නැහැ. මොකද ධානයට තියෙන්නේ ධාන අරමුණ විතරයි. ප්‍රථම ධානයට සමවදින්න පුළුවන් කෙනා ප්‍රථම ධානයේ නැගිටලා වුණ විදර්ශනා අරමුණු ගන්න. ප්‍රථම ධානයේ තියෙන්නේ ධාන අරමුණු විතරයි. දෙවන ධානයේ තියෙන කෙනා දෙවන ධානයේ නැගිටින්න ඕන විදර්ශනා කරනවා නම්. එතකොට ඒකට කියන්නේ ධානය පාදක කරගෙන විදර්ශනා වැඩුවා කියන එක මිසක් ධානයේ ඉඳගෙන විදර්ශනා වැඩුවා කියලා නෙමෙයි. ප්‍රථම ධානයේ මට්ටමින් දෙවන ධාන මට්ටමින් තුන්වෙනි හතරවෙනි පස්වෙනි ධාන මට්ටමින් නැගිටලා විදර්ශනා වඩන ක්‍රමයක් තියෙනවා. නමුත් සුෂ්ක විදර්ශක කියලා ක්‍රමයක් තියෙනවා. යම් කිසි විදියකින් ප්‍රථම ධානයට සම්බන්ධිච්ච කෙනෙක් ඒ ධාන මට්ටමට යම් කිසි උපචාර මට්ටමක ඉන්නේ විදර්ශනා වඩාගෙන ඒ ළඟම තියෙන මට්ටමක ඉන්නේ විදර්ශනා වඩලා අරහත්ත්වය ලබනවා නම් අන්න ඒ ප්‍රථම ධාන මට්ටමට සමාන මට්ටම ප්‍රථම ධානයෙන් නැගිට කෙනාට තියෙන සමාධි මට්ටමට සමාන සමාධිය විදර්ශනාවෙන්ම ලබාගෙන එතන ඉඳලා යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ සුෂ්ක විදර්ශකයා ධානයට සමවදින පුරුදු පුහුණු කරන්නේ නැහැ. නමුත් ප්‍රථම ධානය ලාභියා ඒ ධානයෙන් නැගිටලා විදර්ශනා වඩනකොට තියෙන යම් සමාධි මට්ටමක් තියෙනවා. ඒ සමාධි මට්ටමට හිත වඩලා චිත්තවිසුද්ධිය ලබාගෙන, කියන්නේ සීලවිසුද්ධිය ලබාගෙන චිත්තවිසුද්ධිය කියලා කියන්නේ ප්‍රථම ධානයෙන් නැගිට කෙනාගේ තියෙන සිතේ ඒකඟතාවයේ තරමට යන්න ඕනේ. ගිහිල්ලා අරහත්ත්වය කරා ගිහයි. එතකොට ධානය නැතුව ගියා කියලා තමයි කියන්නේ. කටුකව ගියා. සැපය ප්‍රීතිය දැන් ධානයට සමාදින කෙනාගේ ඇඟේ එක ලෙඩක්වත් තිබිලා ධාන සමාදින්න බෑ. ඇඟේ වේදනාව දශමයක් හරි තියෙනවා නම් ඇඟ පුරා පැතිරිච්ච සැපයක් නෑ ඒ පුද්ගලයාට. ඇඟ පුරා පැතිරිච්ච කියලා කියන්නේ මේ ඇඟ ඇතුලෙන් ගිහිල්ලා මේ හැම දක්වාම පිරිච්ච සුවයක්, පිරිච්ච ප්‍රීතියක් එන්නේ. පරණ ප්‍රීතිය කියලා කියන්නේ ඒ ප්‍රීතියට. පංචසපස්සන ප්‍රීතිය. ඒ පැතිරුණු ප්‍රීතියක් තියෙනුණු මුළු ඇඟ පුරා. ඔළුව විතරක් තිබිලා බෑ. ඇඟේ පපුව විතරක් තිබිලා බෑ. මේ මුළු ඇඟටම දැනෙන ප්‍රීතියක් තියෙනවා. ඇඟටම දැනෙන සුවයක් තියෙනවා. ඒක තමයි ධාන සුවය කියලා කියන්නේ. එතකොට ඒ සුවය සහිත විදර්ශනා කරනකොට හරි පහසුයි. නමුත් ශුෂ්ක විදර්ශකයා ඒ පහසුව නැතුව නිසා කටුක ලෙස විදර්ශනා කරනවා කියන එකයි ශුෂ්ක විදර්ශක කියලා කියන්නේ. ඇඟේ සමහර වෙලාවට වේදනාව තියෙන වේදනාව මෙනෙහි කරමින් යන්නේ. වේදනාව මෙනෙහි කරනකොට වේදනාව නැතුව නෙමෙයි. වේදනාව උඩ සිහිය පවතිනවා. සිහිය පවතිනකොට ඒ වේදනාව සම්බන්ධ නාම රූප ධර්ම වැටෙන්න ගන්නවා. නමුත් සැපේ නැහැ. නමුත් සිහිය තියෙනවා, ප්‍රඥාව තියෙනවා. ඒ ක්‍රමය වෙනස්. ඒ ක්‍රමය හොඳ නැහැ කියලා නෑ. නමුත් අර ධාන වඩලා දැන් අපි දිව්‍ය ලෝක තියෙනවා කියලා අහලා යනවට වඩා දිව්‍ය ලෝකේ දැකලාම යනකොට පහසුයි. හතරෙන් ධානයට ගිය පුද්ගලයා සියලු අභිඥාවන්ගෙන් මේ කියන දේවල් බලනවා. ඒ බලන නිසා ඔහුට ප්‍රත්‍යක්ෂයි ගොඩක් දේවල්. ඒ වගේ දේවල් නිවන සම්බන්ධ නැහැ ප්‍රත්‍යක්ෂ වුණාට. ඉතින් අර ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ නිවනට අදාළ දේවල් විතර දකිමින් දැනගනිමින් ඉස්සරහට යනවා. ධානය නැතුව. ඒ නිසා ධාන මට්ටම් නැතුව නිවන් දකින ක්‍රමයක් කියලා තියෙනවා. නමුත් ඒක සමාධියේ ප්‍රථම ධානය මට්ටමට තමයි යොදන්නේ. සමාන කරන්නේ.
දැන්
එහෙමයි හොඳ ලෙඩක් හදුණා පිරිනවා. ඒක තමයි ගෝධික තෙරුන් වහන්සේ කතාව, චන්න තෙරුන් වහන්සේ කතාව ඒකමයි. එහෙමයි හොඳට. එහෙමයි මහඳුනේ ශාරීරික වේදනාව අනුව වෙනස් වෙන්නේ නැත්, විදර්ශනා වෙනස් වෙන්නේ නැහැ. ධානය කියන එක ශරීර ස්වභාවය අනුව, ඒ තීන පරිසරය අනුව සමාදින්න බැරි වෙන්න පුළුවන්. මොකද පංචවසීතාවෙම නැත්තම් අපි හඳුනන්නේ දැන් භාවනා කරන කෙනෙකුට ගමන් ගියොත් හිත වික්ෂිප්ත වුණාම හිත ඒකකතාවේ අඩු වෙනවා. අපි තුමු දැන් පැයකදී, පැය භාගයකදී, පැය දෙකකදී මොකක් හරි සමාධියකට එන්න පුළුවන් නම් දුර ගමනක් ගියොත් සමහර සමාධියෙන් බැරුව යනවා. අපත් ආහාරයක් කන්න වුණොත්, එහෙම නැත්නම් ආහාර අඩු වුණොත් සමාධියෙන් බැරුව යනවා. ලෙඩක් හැදුනොත් සමාධියෙන් බැරුව යනවා. ඒ වගේ නොඑක් කාරණා තියෙනවා. විෂම අරමුණක් ආවොත්, අකුසල විතර්කයක් ආවොත් සමාධියෙන් බැරුව යනවා. එහෙම අවිනිශ්චිතතාවයක් විදර්ශනාවේදී නෑ හැබැයි. විදර්ශනාවේදී යම් මට්ටමකට හිත දියුණු වෙනවා නම් රෝගයක් හැදුනොත් ඥානය වැඩියෙන් පහළ වෙනවා කියලා තියෙනවා. මරණාසන්න කාලේ ඥානය වැඩියෙන් පහළ වෙනවා. ඒ කියන්නේ දැන් ධර්ම දේශනාවකදී විදර්ශනාව දියුණු නැත්නම් ඒ පුද්ගලයාට අවස්ථාවක් ලැබුණාම රෝගී තත්ත්වයක් ආවම. එතනදී අවස්ථාවක් ලැබුණ නැත්නම් මරණාසන්න කාලෙත් තව අවස්ථාවක් ලැබෙනවා. එහෙමත් නැත්නම් තමයි දේවනිකායක විදිලා අවස්ථාව ලැබෙනවා කියලා තියෙනවා. එහෙම දේවනිකායක අවස්ථාවක් ලැබුණ නැත්නම් අන්න ශාසනයක අග්‍රස්ථානයක් ප්‍රාර්ථනා කරන්න පුළුවන්ලු. පසේ බුද්ධත්වය ලබන්න පුළුවන්ලු. එහෙම කියලා තියෙනවා ආදරේ. ඒ නිසා විදර්ශනාව අහක යන්නෙම නැහැ. නැවත භාගතුන් වහන්සේ අනුමෝදන් වෙලා අනුරුද්ධ හාමුදුරුවන්ගෙන් නැවත ප්‍රශ්නයක් අහනවා. ආකාසනං චායතනය කියන විහාරය සම්පතික්‍රමණය කිරීමෙන්, සංසිඳීමෙන් ලැබෙන ඊට වඩා උසස් මනස් ධර්මයක් ආරයන්ද සුසු ඥාන දර්ශන විශේෂයක් ලැබෙනවද කියලා, පහසු විහාරයක් ලැබෙනවද කියලා. අනුරුද්ධ මහතෙරුන් වහන්සේ හිංහිනෝසියා භන්තේ, භාගතුන් වහන්සේ කිමද නැත්තේ, ඉද මයම් භන්තේ යාවදේව ආකංකාම සබ්බසෝ ආකාසනං චායතන සමතික්කම්ම. මෙහි භාගතුන් වහන්සේ යම්තා කැමතිනම් සියලු ආකාරයෙන් ආකාශ අනංචායතනය සමතික්‍රමණය කරලා ආකාශය අනන්තයි යනුවෙන් මෙනෙහි කරන්නා වූ විඥානය, එහෙම නැත්නම් සිත ඊටත් වඩා අනන්ත යම් තරමක් ආකාශය අනන්තද ඒ තරමක් ඒ සිතට අරමුණු කරන්න පුළුවන්. ආකාශය කොයිතරම් අනන්ත වුණත් ඒ විඥානය අරමුණු කරන්න පුළුවන් නම් විඥානය ඊටත් වඩා අනන්තයි, අනන්ත භාවයක් තියෙනවා කියලා සිතුවිල්ලක් සහිත විඥානං ඡායතනය විශේෂයෙන් සම්පාදනය කරගෙන වාසය කරන්නෙමු කියලා ප්‍රකාශයක් කරනවා. ස්වාමීනි භාගතුන් වහන්සේ මේ විහාරයාගේ, ඒ කියන්නේ ආකාසනං ඡායතනයගේ සමතික්‍රමණය නැත්නම් අතික්‍රමණය පිණිස, ආකාසනං ඡායතනයේ සංසිද්ධීම පිණිස මෙන්න මේ ඥාන දර්ශන විශේෂය අප විසින් අධිගමනය කරගෙන ඒ විහාරයෙන් වාසය කරනවා පාසුවෙන් කියලා ප්‍රකාශ කරනවා. භාගතුන් වහන්සේ අනුමෝදන් වීමෙන් පසුව නැවත ප්‍රශ්නයක් අහනවා, මේ විඥානං ඡායතනයටත් වඩා දෙයක් ලැබෙනවද? ඉතින් එතන ප්‍රකාශ කරනවා, ඇයි නැත්තේ භාගතුන් වහන්සේ, යම් තාක් කැමතිනම් සියලු ආකාරයෙන් විඥානං ඡායතනය පහු කරගෙන නත්ති කිංචි, ඒ කියන්නේ විඥානයත් අනන්තයි කියන එකත් පහු කරගෙන කිසිවක් නැහැ, කියන්නේ මහා හිස් බවක් තියෙන නත්ති කිංචි කියන කිසිම රූප සංඥාවකුත් නැහැ, පටික සංඥාවකුත් නැහැ, හිස් බවම අරමුණු කරන ආකින්චං ඡායතනය විශේෂයෙන් සම්පාදනය කරගෙන වාසය කරන භාගතුන් වහන්සේ මෙන්න මේ විඥානං ඡායතනය පහු කිරීම පිණිස, සමතික්‍රමණය කිරීම පිණිස, සංසිඳීම පිණිස මෙන්න මේ ඥාන දර්ශන විශේෂය අප විසින් අධිගමනය කරගෙන වාසය කරනවා කියලා ප්‍රකාශ කරනවා. භාගතුන් වහන්සේ අනුමෝදන් කළා, නැවත ප්‍රශ්නයක් අහනවා, ඒටත් වඩා දෙයක් ලැබෙනවද? අනුරුද්ධ තෙරුන් වහන්සේ නැවත ප්‍රකාශ කරනවා, භාගතුන් වහන්සේ අපි යම් තාක් කැමතිනම් සියලු ආකාරයෙන් අකිංචඤ්ඤායතනයේ සමතික්‍රමණය කරලා නේව සංඥා නාසඤ්ඤායතනයේ විශේෂයෙන් සම්පාදනය කරගෙන වාසය කරනවා. භාගතුන් වහන්සේ මෙන්න මේ ආකාසනං ඡායතනයාගේ සමතික්‍රමණය කිරීම පිණිස, සංසිඳීම පිණිස මෙන්න මේ උත්තරී මනුස්ස ධර්මය, මෙන්න මේ ඥාන දර්ශන විශේෂය අප විසින් අධිගමනය කරගෙන වාසය කරනවා කියලා කියනවා. භාගතුන් වහන්සේ එතන ඒ කාරණාත් අනුමෝදන් වෙනවා. මොකද කිසිවක් නැහැ කියලා භාවනා කරන කෙනාට හිතුණට එතන නැහැම නෙමෙයි. සිතුවිලි ඇතින තාක් චිත්තයන් චෛතසිකයන් තියෙනවා. ඒ නිසා මෙතන සාමාන්‍ය කෙනෙකුට සිත හටගන්න මේ සබ්බචිත්ත සාධාරණවාදී සියලු චෛතසිකයන් වැටහෙන්නේ නැහැ. යන්තම් වේදනාවක් යන්තම් සංඥාවක් තමයි වැටහෙන්නේ. ඒ වගේ ඒ ආකාරයට වැටහෙනකොට මෙතන සංඥාව මුල් කරගෙන ධානය නම් කරන්නේ, සංඥාවක් ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ කියන මට්ටමට, තියෙනවද නැද්ද කියලා හොයාගන්න බැරි තරම් සියුම් භාවයක් තියෙනවා. කලින් හිතුවා ඇත්තම නැහැ කියලා, පස්සේ අවබෝධ වෙනවා නැතුවම නෝයි, යම් කිසි දෙයක් තියෙනවා, යම් කිසි සංඥාවක් තියෙනවා, නමුත් ඒක තියෙනවද කියලා හොයාගන්නත් නැහැ. සංඥාවක් ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ කියලා හිතන මට්ටමක් තමයි මේ නේව සංඥා නාසඤ්ඤායතනිය කියලා සම්පාදනය කරගෙන වාසය කරන ධානය. ඒ නේව සංඥා නාසඤ්ඤායතනයේ සමතික්‍රමණය කිරීම පිණිස ඊටත් වඩා ඥාන දර්ශන විශේෂයක් ලැබෙනවද කියලා භාගතුන් වහන්සේ ප්‍රශ්නයක් අහුවාම අනුරුද්ධ තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා, ඇයි නැත්තේ භාගතුන් වහන්සේ, මෙහිදී යම් තාක් කැමතිනම් සියලු ආකාරයෙන් නේව සංඥා නාසඤ්ඤායතනයේ ඉක්මවලා සංඥා වේදිත නිරෝධේ, ඒ කියන්නේ සර්ම සම්පූර්ණ නිරෝධයක් නෙමෙයි, සර්ව සම්පූර්ණ නිර්වාණයක් නෙමෙයි, නමුත් ඒ නිරෝධ සංඥාව සහිතව වාසය කිරීමක් තියෙනවා. ඒ වෙලාවේ ඒ නිරෝධ සමාපත්තිය කියන ඒ සමවැදීම තුළ සිත් හටගන්නේ නැහැ. නිරෝධ සමාපත්තියට සමවදිනවා කියලා අදිෂ්ඨාන හතරක් කරලා නේව සංඥා නාසඤ්ඤායතනෙට සමවදුනහම නේව සංඥා නාසඤ්ඤායතන සිත් දෙක තුනකින් පස්සේ සිත් පරම්පරාව නවතිනවා. අදිෂ්ඨාන හතර මොනවද? තමන්ගේ පිරිකර කල්ප විනාශය වුණත් විනාශ නොවෙන්න කියලා අදිස්ථානයක් කරගන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ අවශ්‍ය තමන් මේ සමෝධින කාලය තුළත අවශ්‍ය ඉවර වෙන්නේ නැද්ද කියලා ආවර්ජනය කරලා බලන්න ඕනේ. අධධාන පරිච්ඡේද කියලා කියන්නේ. බාගතුන් වහන්සේ කැඳෙව්වොත් ඒ කැඳවනවත් එක්කම තමන්ට නිරෝධ සමාපත්තිය නැගිටින්න සිද්ධ වෙන්නේ කියලා සත්තුපක්ඛෝසන කියලා ඒ අදිස්ථානය කරන්න ඕනේ. එහෙම නැත්නම් මහා සංඝයා වහන්සේ සංගානකින් නැගිටවන තීරණය කළොත් ඒ තීරණය කරනවත් එක්කම නිසමාපත්තිය නැගිටින්න ඕනේ කියලා සංඝ පටිමාපණය කියලා ඒ අදිස්ථාන හතරක් තියෙන තමන්ගේ තිවුරු පිරිකර ආදී භාණ්ඩ රැක ගැනීම පිණිසත් අවශ්‍ය තියනවාද කියලා දැන ගැනීම පිණිසත් ශාස්ත්‍රඥ වහන්සේ හෝ සංඝයා වහන්සේගේ අනක් තමන්ට නැගිටින්න ලැබෙනවද කියන කාරණා දැනගෙන ඒ අදිස්ථාන හතර කරලා මේ සංඥාන අසංඥායතනයට සමවදුනහම කලින් අදිස්ථාන කළ නිරෝධ සමාපත්තිය සමවදිනවා කියලා නේව සංඥාන අසංඥායතන සිත් දෙක තුනකින් පස්සේ සිත් පරම්පරාව නවතිනවා. එතනින් පස්සේ නැවත ආය සිත් හටගන්නේ සමාපත්තිය නැගිටින වෙලාවට. ඒ අතරේ සිත්වත් චෛතසිකවත් හටගන්නේ නැහැ. නමුත් රූප පරම්පරාව ඒ විදිහටම තියෙනවා. ජීවිතෙන්දී රූපේ තියෙනවා. ජීවිතේ නැති වෙන්නේ නැහැ. අවශ්‍ය පිරෙන්නේ නැහැ. ඒ විදිහටම තියෙනවා. ඒ විදිහට නිරෝධ සමාපත්තියට සම්බන්ධිලා අපි වාසය කරනවා. ප්‍රඥානුත් අපි දැකලා තියෙනවා කෙලෙස් අපේ ක්ෂය වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ අරහත්ත්වය දැකලා තියෙනවා. මෙන්න මේ නේව සංඥා නාසංඥායතනයේ කියන විහාරය පහු කිරීම පිණිස අතික්‍රමණය කිරීම පිණිස ඒ විහාරයාගේ සංසිඳීම පිණිස මෙන්න මේ අන්‍ය වූ උත්තරී මනුස්ස ධර්මය ආර්යයන්ට සුදුසුම වූ ඥාන දර්ශන විශේෂය අප විසින් අධිගමනය කරලා පහසුවෙන් අධිගමනය කරලා වාසය කරනවා. පහසු විහාරෝ කියලා කියන්නේ සමහර තැනක කියලා තියෙනවා මේ ditta ධම්ම සප විහරණ පිළිබඳව. ඒ කියන්නේ මේ ජීවිතේම ලැබිය හැකි සැපක් පිළිබඳව. යම් පංචකාම සැපයක් තියෙනවා නම් ඒ සැප අකුසල් නිස්සෘතයි. ඒ හින්දා ඒ සැප විඳින්න බය වෙන්න ඕනි කියලා තියෙනවා. යම් ධ්‍යාන සැපයක් තියෙනවා නම් ඒ ධ්‍යාන සැපේ අකුසල් මිශ්‍ර වෙලා නැහැ. ඒ හින්දා ඒ සැප විඳින්න බය වෙන්න එපා කියලා තියෙනවා. ඉතින් මේ සැපය සහිතව වාසය කිරීම ඉතාම පහසු වාසය කිරීම. මෙන්න මේ පහසු විහාරයට වඩා ඒට වඩා උසස් හෝ ඒට වඩා ප්‍රණීත වූ හෝ කිසිම පහසු විහාරයක් අපි දකින්නේ නැහැ නිරෝධ සමාපත්තියට වඩා. මොකද සමහර සූත්‍රවල දේශනා කරලා තියෙනවා සිද්ධාර්ථ කුමාරයා මාලිගා තුනක වාසය කරද්දී ස්ත්‍රීන් විතරක් හිටපු ඒ මාලිගාවල දේශනා සඳහන් වෙන්නේ 196,000ක් භාර්යාව හිටියා කියලා. අපදාන පාළි දෙවන පොතේ විශේෂයෙන් සඳහන් වෙනවා. ඒ 196,000ක් භාර්යාවන්ගෙන් විශේෂයෙන්ම දැන් ඔය අපදාන පාළියේ 10,000 භික්ෂුණීන් වහන්සේලා 18,000 භික්ෂුණීන් වහන්සේලා යසෝදරා තෙරණින් වහන්සේගේ අපදානේ ඒ වගේ අපදාන කිවිමින් තේරෙනවා. භාගතුන් වහන්සේ එක්ක අන්තිම ජීවිතය දක්වා පැමිණෙන්න ගණන් කරන්න බැරි තරම් පිරිසක් ඇවිල්ලා තියෙනවා. අසංඛ්‍ය ගණන් පිරිස ඇවිල්ලා තියෙනවා. ඒ අතර ස්ත්‍රීන් අතර 196,000 ස්ත්‍රීන්ට විශේෂ 1000ක් ශාක්‍ය කන්නාව ප්‍රදානයි කියලා තියෙනවා. කාම ධාතුව ඉක්මවල රූප ධාතුව තරම් රූපයක් තිබුණා කියලා තියෙනවා. ඒ කියන්නේ රූපී බ්‍රහ්මයෝ වගේ පේන්න හිටියා කියලා තියෙනවා. රශ්මිය විහිදලා තියෙනවා අඩි ගානක් ඈතට ඒ ස්ත්‍රීන්ගෙන් පවා. යසෝදරා දේවිය සිංහනාදයක් කරලා තියෙනවා. තපෙත්තා ලෝකනායකම් ලෝකනායකයන් වහන්සේ හැර මගේ රූපයට සමාන කෙනෙක් නැහැ, ලං වෙන කෙනෙක් නැහැ කියලා. ඒක විශේෂ 1000ක් දෙනා අතර යසෝදරා දේවි ප්‍රමුඛයි කියන එක අන්න 18,000 භික්ෂුණීන් වහන්සේලාගේ අපදාන වලින් ඔප්පු වෙනවා. එතනදී කියලා තියෙනවා භාගතුන් වහන්සේ එක්තරා සූත්‍රයක නවපූර්ව විහාර ගැන. ඒකෙදී දැන් යම් පංචකාම සැපයක් ලැබුවා නම් මනුස්ස ලෝකයේ කෙනෙකුට හිතාගන්න බැරි තරම් ඒ පංචකාමයක් වින්දනම් පස්සේ කාලයක අභිනිෂ්ක්‍රමණය කළ ප්‍රථම ඥාන සම්බවදුනහම මේ ප්‍රථම ඥාන සැපයත් එක බලනකොට අර පංචකාමයේ ලෙඩක් රෝගයක් වගේ දැනෙනවා කියලා. ඒ තරම් ප්‍රථම ඥානයේ සුවේ වැඩි කියලා තියෙනවා. දෙවන ඥාන සම්බවදුනහම ප්‍රථම ඥානයේ වගේ දැනෙනවා. ওই විදිහට ඥාන මට්ටම් 8කටම දේශනා කරලා තියෙනවා. ඊටත් වඩා සැපයක් Nirodhe තියෙනවා කියලා තියෙනවා. සමහරවිට අපේ බෞද්ධයයි කියාගන්න පිරිස බුද්ධ ධර්ම ඉගෙන ගන්න නැති නිසා නිවන කියන එක සර්ව ශුන්‍ය භාවයක් හැටියට හිතනවා. කිසිම දෙයක් නැති තැනක් හැටියට හිතනවා. නමුත් භාගතුන් වහන්සේ සැප මට්ටම් වලින් උපරිම සැපයක් දේශනා කළා කියලා. අසදකාවද තවසට ධ්‍යාන මට්ටම් 8ම තිබිලා තියෙනවා. ධ්‍යාන මට්ටම් 8 තිබිච්ච කෙනෙක් 7ටවත් කැමති නැහැ. ඒ නිසා භාගතුන් වහන්සේ හොඳ බව විශේෂයෙන් දන්නවා. භාගතුන් වහන්සේ දැකීම උතුම් බව විශේෂයෙන් දන්නවා. අපිත් දන්නවා බුද්ධ ධර්මයේ වෙන එකත් හොඳයි, නිවන් දකින්න එකත් හොඳයි, ඒ සියල්ලම දන්නවා. නමුත් අපිට අපේ තියෙන තණ්හාව පැත්තකට දාලා නිවන් දකින්නම බෑ. මොකද නිවන් දකින්න තණ්හාවට කලින් තව තණ්හාවක් ගොඩක් තියෙන නිසා. දැන් සර්ව සම්පූර්ණයෙන් නිවන් දකින්න විතරමයි කැමති කියලා කෙනෙක් හොයාගන්න හරි අමාරුයි. ඊට කලින් තව දේවල් සපුරා ගන්න හිතේ තියෙනවා. අසිත කාලේවල් තවසටත් ඒ වගේ දෙයක් වෙන්නේ. තමන්ගේම අනාගත සඥාණයෙන් බැලුවහම තමන් ඉපදෙන්නේ උඩම බ්‍රහ්මතලයේ, අරූපතලයේ, නේව සංඥා නාසඤ්ඤායතනෙ. නමුත් ඒ තමන්ගේ තණ්හාව නෝ වෙන්න ඕනේනේ. තමන්ගේ නියම කැමැත්ත අනුව. නමුත් භාගතුන් වහන්සේ දකින්න කැමති නොදකීම පිළිබඳ දුක් වෙනවා. නමුත් තමන්ට තමන්ගේ තණ්හා පාලනය කරගන්න බැ අඩුගන රූපී බ්‍රහ්ම ලෝකේ ඉපදෙන්නවත්. දැන් චතුර්ථ ධාන භූමියේ වේහප්පලේ ඉපදුනා නම් භාගතුන් වහන්සේගෙන් බණහල් නිවන් දකින්න තිබ්බා. නමුත් මහා කල්ප 84000කට නැවත බුදුබණක් අහන්න බෑ. ඒ නිසා තමන්ට හිත උඩින් කතා කරනකොට තියෙන දේවල් මේ හිත යට තියෙන. එතකොට හිත යටින්ම සර්ව ආකාරයෙන්ම නේව සංඥා නාසඤ්ඤායතන ඇල්ලලා ඉන්නේ. නමුත් ව්‍යවහාරයේදී බුදුහාමුදුරන්ට ගරු කරනවා, බුදුහාමුදුරු හොඳයි කියලා පිළිගන්නවා, දුර්ලභයි බුද්ධෝත්පාදේ කියලා පිළිගන්නවා, මේ කාලේ ඉපදීම දුර්ලභයි, බුදුහාමුදුරු දැකීම දුර්ලභයි, හැමදේම පිළිගන්නේ. ඒ පිළිබඳ දුක් වෙන්න තරමුත් කඳුළු වගුරුවන්න තරම් හිතවිලි පහළ. නමුත් තමන්ගේ තණ්හාව ඊට වෙනස්. අපිත් අද පන්සලට එන පිරිස දකින්නවනේ හැමදෙන්නේ. අපිට නිවන් දකින්න ඕන, අපිට සෝවාන් වෙන්න ඕන, අපිට අහත් වෙන්න ඕන. එක එක දේවල් එක එක කෙනා ප්‍රකාශ කරන. නමුත් සාමාන්‍ය ජීවිතයේ අරන් බැලුවාම නිවන් දකින කෙනෙක් වගේ නෙමෙයි ඉන්නේ. ඒ මොකද කැමැත්තක් තියෙනවා, පිළිගන්නවා හොඳයි කියලා. මේ කාරණාව ධර්ම කාරණාව හොඳයි කියලා පිළිගන්නවා. පිළිගන්නේ නැත්තේ නෑ. නමුත් සර්ව සම්පූර්ණයෙන්ම පිළිගන්නේ නෑ. මුළු හිතින්ම පිළිගන්නේ නෑ. මුළු හිතින්ම නිවන් දකින්න කැමති වෙනවට වඩා ඊට මෙහා තව පෞද්ගලික අරමුණු තියෙනවා. මේ කාරණේ විශේෂයි. මේ නේව සංඥා නාසඤ්ඤායතනය කියන එක සර්වාකාරයෙන් සමතික්‍රමණය කිරීම. සියලු ආකාරයෙන් සබ්බසෝ සමතික්‍කමාය. එහෙම නැත්නම් පටිප්පස්සද්ධිය කියන්නේ සංසිධිය. මේ නේව සංඥා නාසඤ්ඤායතනයේ තියෙන සියලු ආකාරයේ ඇල්ම සංසිඳීම පිණිස. ඒ සමවදින්න කරන උත්සාහයක්, සමවදින්න තියෙන ආසාවක්, ඒ සියල්ල සංසිඳීම පිණිස පවතින ඊටත් වඩා සැපයක් තියෙනවා. නිරෝධ සමාපත්තිය කියලා. අන්න ඒ සමාපත්තිය අපි ලබාගෙන ඉතින් නමුත් එයින් උඩට යන්න අපිට බෑ. නිවනට උඩින් යන්න අපි දන්නේ නැහැ. ඉතින් භාගතුන් වහන්සේ කියන සාධු සාධු අනුරුද්ධ ඒතස්මා අනුරුද්ධා පහසු විහාර. අනුරුද්ධ මෙන්න මේ පහසු විහාරයට හැර පහසු විහාරයක් යම් උතුම් වූ ප්‍රණීතතර වූ පහසු විහාරයක් නැහැ. මේ නිරෝධ සමාපත්තිය කියන එකට වඩා දෙයක් නැහැ කියලා. භාගතුන් වහන්සේ ඒ පින්වත් අනුරුද්ධ තෙරුන් වහන්සේටත්, නන්දිය තෙරුන් වහන්සේටත්, කිඹුල තෙරුන් වහන්සේටත් ධාර්මික වූ කතාවක් කරලා කරුණු පෙන්නලා සමාදම් කරවලා උත්සාහත් කරවලා සතුටු කරවලා නැගිටලා භාගතුන් වහන්සේ වඩිනෝ. මේ මහ තෙරවරු තුන්දෙනා භාගතුන් වහන්සේ අනුව පසුගමන් ගිහිල්ලා නැවතුණාට පස්සේ නන්දිය හාමුදුරුවොත්, කිඹිල හාමුදුරුවොත් අනුරුද්ධ තෙරුන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. මේ ඉතාම හොඳ යාළුවෝ තුන්දෙනෙක්. ගිහි කාලෙත් යාළුවයි, පැවිදි කාලෙත් යාළුවයි, බොහෝ කාලයක් තිස්සේ ඉන්නවත්. මෙතන මජ්ක්‍ධිම නිකායම උපරිපඤ්ඤාසකේ උපක්ඛිලස සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ කාලයේදී මේ තෙරුන් වහන්සේලාගේ, අනුරුද්ධ තෙරුන් වහන්සේ ඇතුළු වෙන තෙරුන් වහන්සේලා කීප නමක් ඉන්නේ, මේ තෙරුන් වහන්සේලාගේ පොතග්ජන කාලයේ කතාව කියවෙනවා. මෙතනදී මේ ස්වාමීන් වහන්සේලා අරහත ලැබුවට පස්සේ කාලේ මෙතන සඳහන් වෙන්නේ. බොහෝ කාලයක් තිස්සේ එකට ඉඳලා, එකටම මිත්‍රව ඉඳලා, මෛත්‍රී සහගත කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම පුරුදු කරපු මේ යාළුවෝ තුන්දෙනා ගෙන් දෙන්නේ දැන් මේ අනුරුද්ධ හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. පින්වත් අනුරුද්ධ, අපි ගැන මෙන්න මෙහෙම කිව්වා, මෙන්න මේ විහාර සමාපත්තිය අපිට තියෙනවා කියලා. අනුරුද්ධ හාමුදුරුවන් ගැන විතරක් නෙමෙයි, අනිත් දෙදෙනා ගැනත් ප්‍රකාශයක් කළා. නන්දිය තෙරුන් වහන්සේ, කිඹුල තෙරුන් වහන්සේ දැන් අහනවා අනුරුද්ධ හාමුදුරුවන්ගෙන්. භාගතුන් වහන්සේ ඉදිරියේදී මේ පින්වත් අනුරුද්ධ හාමුදුරුවෝ අපේ අරහත්ත්වය දක්වා ප්‍රකාශ කරා. අපි කිව්වේ නෑ ඔබට ඒ වුණාට, අපිට මෙන්න මේ විහාර සමාපත්තිය තියෙනවා කියලා. මෙච්චර යාළු වෙලත් පරිචිත්ත ජාති තිබිලා කවුරුත් කාටවත් කියලා නැහැ. අනුරුද්ධහන්දරෝ කියනවා නමුත් මේ ආවිෂ්මතුන් වහන්සේලාගේ සිත් මගේ සිතින් පිරිසිඳ දැනගෙන මෙන්න මේ විහාර සමාපත්තිය වලට මේ ආවිෂ්මතුන් සමවදීනවා. මේ ආවිෂ්මතුන් මෙන්න මේ විහාර සමාපත්තිය ලාභී කියලා මම දැනගෙන තමමන් කිව්වේ. ඒ අතර තවත් කාරණා දෙවියොත් ඇවිල්ලා මට මෙහෙම මෙහෙම කියනවා. අද මේ හාමුදුරුව මේ විහාර සමාපත්තියෙන් වැඩ හිටියේ කියලා දෙවියොත් කියලා තියෙනවා. මෙතන දෙවියෝ කිව්වට ගොඩක් විතරම බ්‍රහ්මයා තමයි වැඩින්නේ. ඒ නිසාම භාගතුන් වහන්සේ ප්‍රශ්න ඇව්වහම මේ ප්‍රකාශ කළා කියලා. දීග පරජන කියන යක්ෂ සේනාධිපති චාතුම් මහරජිකේ අටවිසි සේනාධිපති වරුන් අතරින් කෙනෙක්. වෙසුමින් රජුරන් විසින් යවලා තියෙන පණිවිඩයකට. ඒ අතරේ භාගතුන් වහන්සේ වඩිනවා දැකලා මේ තෙරුන් වහන්සේලා ඉන්න දිහාවට හිතනවා අද නම් මහා ධර්ම කතාවක් වෙනවා, ධර්ම දේශනාවක් වෙනවා. මම මේ යන වැඩේ නවත්තලා මේක බලලා යන්න ඕනේ කියලා බලන් ඉන්නවා. එහෙම බලන් ඉන්නවා පේන්නේ නැති විදිහට. ඒ බලන් ඉඳලා ඊට පස්සේ හාමුදුරුවෝ තුන්දෙනාගේ කතාබහ අහගෙන ඉඳලා භාගතුන් වහන්සේ ධර්ම දේශනා කළ වැඩියට පස්සේ බලන් ඉන්නවා මේ හාමුදුරුවෝ දැන් මොකද කරන්න කියලා. එතකොට මේ අනික් හාමුදුරුවෝ දෙදෙනා නන්දි හාමුදුරුවොත් කිම්බිල හාමුදුරුවොත් මේ අනුරුද්ධ හාමුදුරුවන්ගේ වෙහෙස කරනවා දැකලා ඇයි අපි රහත් වෙලා කියලා කිව්වේ යනාදී වශයෙන් ප්‍රකාශ කිරීම යුතු නැහැ කියලා ඒ යක්ෂයාට හිතෙනවා. මොකද අල්පේච්ඡතාවය කියන එක හොඳයි. නමුත් මේ තෙරුන් වහන්සේලා භාගතුන් වහන්සේ නිසාම මේ ශාසනයට ඇවිල්ලා භාගතුන් වහන්සේ නිසාම මේ විහාර සමාපති ලැබලා භාගතුන් වහන්සේ නිසාම අරහත්ත්වය ලැබලා භාගතුන් වහන්සේට කීම සඳහා මසුරු වෙනවා. ඒ සුදුසු නෑ. අල්පේච්ඡයි සුදුසුයි. නමුත් භාගතුන් වහන්සේට කිව්වේ කියන දොස් කියන්න හොඳ නෑ. සාමාන්‍යයෙන් නිවන් දකින්න අත්‍යවශ්‍යම කාරණා පහක් කියලා තියෙනවා ප්‍රධානියංග කියලා. ඒ ප්‍රධානියංග විශේෂයෙන් සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ කන්නකත්තල සූත්‍රයේ රාජ වර්ගයේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ. එතන තුන්වෙනි කාරණා හැටියට තියෙන්නේ අසතෝ හෝති අමායාවි උජුජාතිකෝ යථා භූතං අත්තානං ආවීකත්තා සත්තරීවා විඤ්ඤුසුවා සබ්‍රහ්මචාරීසු කියලා. නැති ගුණ පෙන්වන්නත් බෑ, තියෙන වැරදි හංගන්නත් බෑ. සතෝ කියලා කියන්නේ තියෙන වැරදි හංගනවා. මායාවී කියලා කියන්නේ නැති ගුණ පෙන්නනවා. උජුජාතික කියලා කියන්නේ කෙලින් කතා කරන, කෙලින් වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ. එහෙමත් තිබිලා අසතෝ හෝති අමායවි උජුජාතිකෝ යථා භූතං අත්තානං ආවීකත්තා. ඒ තියෙන හැටියටම තමන්ගේ ආත්මය හෙලිදරව් කරන්න ඕනේ. සත්තරීවා විඤ්ඤුසුවා සබ්‍රහ්මචාරීසු කියලා කියන්නේ තමන්ගේ කර්මස්ථානාචාර්යවරුන්ට ආචාර්යවරුන්ට තමන්ගේ ස්වභාවය හෙලිදරව් කරන්න ඕනේ. එතකොට තමයි මාර්ගය පෙන්වන්න පුළුවන්. ශාස්ත්‍රුන් වහන්සේටවත් තමන්ගේ ආචාර්යවරුන්ටත් හංගන්න කියලා කොහෙවත් නැහැ අල්පෙච්චුණාට. ඒ නිසා මේ දීග පරජන යක්ෂයාට හිතෙනවා අතිශයින්ම හැංගෙන්න හදනවා මේ හාමුදුරුවරු. ඒ නිසා අකනිටා බ්‍රහ්මතලයේ දක්වාම ප්‍රසිද්ධ කරවන්න ඕනේ මේ කාරණා කියලා ඇවිල්ලා භාගතුන් වහන්සේ ළඟට එළඹිලා භාගතුන් වහන්සේට වැඳලා එකත් පසක හිටගෙන දීක පරජන යක්ෂයා තමන්ගේ මහා යක්ෂානුභාවය බලය උපයෝග කරගෙන මුළු වජ්ජි රටටම හැෙන්න මෙන්න මේ ප්‍රකාශය කරනවා. ලාභවත බන්තේ වජ්ජීනම් සුලද්ධ ලාභා වජ්ජි ප්‍රජාය. භාගතුන් වහන්සේ මේ වජ්ජීන්ට ලාභයක් මනා ලැබුමක් මේ වජ්ජි ප්‍රජාවටම. යත තථාගතෝ විහෙරති අරහං සම්මා සම්බුද්ධෝ. යම් තැනක තථාගතයන් වහන්සේ වාසය කරනවා නම් රහත් සම්මා සම්බුද්ධයන් වහන්සේ වාසය කරනවා නම් ඉමේච තයෝ කුලපුත්තා මේ කුලපුත්‍රෝ තුන් දෙනාත් වාසය කරනවා නම් ආයස්මාච අනුරුද්ධෝ ආයස්මාච නන්දියෝ ආයස්මාච කිම්බිලෝ කියලා මෙන්න මේ ප්‍රකාශය කරනවා. මේ ප්‍රකාශය කරාම භූමාට දෙවියන්ට මේ සද්ද ඇහෙනවා. ඒ සද්දය ඇහිලා අනුශ්‍රවණය කරනවා නැවත අස්සනවා. මුළු භූමාට දෙවියෝම එක හඬින් කියනවා ලාභවත භූ වජ්ජීනම් සුලද්ද ලාභ වජ්ජි ප්‍රජාය යත තථාගතෝ විහෙරති අරහං සම්මා සම්බුද්ධෝ ඉමේච තයෝ කුලපුත්තා ආයස්මාච අනුරුද්ධෝ ආයස්මාච නන්දියෝ ආයස්මාච කිම්බිලෝ කියලා. ඒ කියන්නේ ඒ දෙවියෝ තම තමන්ගේ නොයෙක් කාර්යභාරයන් කර කර ඉන්න නිසා මේ මහා හඬකින් එකපාරට කිව්වහම ඒ හඬ ඇහිලා අනුමෝදන් වෙලා ඒ පිරිසත් එකසැරේ එක හඬින් මේක කියනවා. කිව්වහම භූමාට දෙවියන්ගේ සද්ද ඇහලා චාතුම් මහරජික දෙවියෝ නැවත ඒ දේ කියනවා. ඊට පස්සේ තවුසාවිසි දෙවියෝ කියනවා. යාම දෙවියෝ ඒ දේම කියනවා. තුසිත දෙවියෝ කියනවා. ඊට පස්සේ නිර්මාණරත් දෙවියෝ කියනවා. පරිනිම්මිත වසවර්ත දෙවියෝ කියනවා. බ්‍රහ්මකායික දෙවියොත් කියනවා. බ්‍රහ්මකායික දෙවියෝ කියන්නේ ඒ බ්‍රහ්මතල ප්‍රථම ධාන භූමිය, දෙවන ධාන භූමිය, තුන්වෙනි ධාන භූමිය ආදී තලවලින් අකනිටා බ්‍රහ්ම ලෝකෙට නැගම සුද්ධාවාසවල ඉහළම තලය වෙනකන් ප්‍රකාශ වෙනවා. ඉතිහතේ ආස්මන්තෝ තේන කනේන තේන ලයේන තේන මුහුත්තේන යාව බ්‍රහ්ම ලෝකා විඳිතා එහෙසු. මේ ක්ෂණයෙන් මේ ලයෙන් මේ මොහොතෙන් බ්‍රහ්ම ලෝකේ දක්වාම ප්‍රසිද්ධ වෙනවා. භාගතුන් වහන්සේ ප්‍රකාශ කරනවා එයෝ මේ තන් දීඝ, එයෝ මේ තන් දීඝ, එසේමයි දීඝය, එසේමයි යස්මාපි දීඝ කුලා ඒතේ තයෝ කුලපුත්තා අගාරස්මා අනගාරියම් පබ්බජිතා. යම් කුලයකින් ඒ කුලපුත්‍රෝ තුන්දෙනා ගිහිගෙන් නික්මිලා අනගාරික සංඛ්‍යාත වූ පැවිද්දට පැමිණුණා නම් අන්න ඒ කුලපුත්‍රෝ තුන්දෙනා ප්‍රසන්න සිතින් අනුස්මරණය කරනවා නම් ඒ කුලයට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. යම් කුලයක් සම්බන්ධව මේ කුලපුත්‍රයෝ පැවිදි වුණා නම් ඒ කුලය සම්බන්ධ සියල්ලෝම අනුස්මරණය කරනවා නම් ප්‍රසන්න සිතින් පහදුණු සිතින් මතක් කරනවා නම් අනුරුද්ධ හාමුදුරුවෝ, ඒ කියන්නේ අපි දැන් මතක් කරනවා නම් අනුරුද්ධ හාමුදුරුවෝ මේ තරම් ගුණයක් තියෙනවා කියලා, නන්දිය හාමුදුරුවන්ට මෙහෙම වගේ ගුණයක් තියෙනවා, මේ කිම්බල හාමුදුරුවන්ට මෙහෙම ගුණයක් තියෙනවා කියලා කතා කරනවා නම් මතක් කරනවා නම් ප්‍රසන්න සිතින් බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින ඒ සිතුවිලි මාත්‍රේ කොයිතරම් ගුණයක් තියෙනවද. ඒක බුදුහාමුදුරුවෝ ගැන කියලා තියෙන්නේ ඒවං අචින්ත්‍යා බුද්ධා බුද්ධ ධම්මා අචින්තියා අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ. ඒ කියන්නේ භාගතුන් වහන්සේ ගැන හිතල ඉවර කරන්න බෑ. භාගතුන් වහන්සේ පිළිබඳ ධර්මතා නැත්නම් ධර්මයන් හිතල ඉවර කරන්න බෑ. අන්න ඒ අචින්ත වූ දේ ගැන පසන්න සිතක් ඇති වුණොත් විපාකයක් හිතල ඉවර කරන්න බෑ හම්බෙන විදිහට. ඒ කියන්නේ අපිට හිතන්න බැරි තරම් විපාකයක් ලැබෙනවා. මෙතනත් කියන්නේ මේ සංඝරත්නය කෙරෙහි අනුස්මරණය කිරීම මේ පෞද්ගලික වශයෙන් කරත් මේ කුල පුත්‍ර තිදෙනාට ඒ තරම් ගුණයක් තියෙනවා කියලා කියන්නේ සංඝ රත්නය කියලා හිතන්න ඕනේ නැහැ. අනුරුද්ධ හාමුදුරුවෝ කියලා හිතුවාම ඇති. නන්දිය හාමුදුරුවෝ නැත්තම් මේ කිම්බිල මහරහතන් වහන්සේ කියලා හිතුවාම ඇති. ඒ තරම් දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතිනවා කියලා. යම් ගමකින් මේ කුල පුත්‍රයෝ පැවිදි වුණා නම් ඒ ගම ප්‍රසන්න සිතින් අනුස්මරණය කරොත් ඒ ගමටත් හොඳක් වෙනවා බොහෝ කාලයක්. යම් නියම් ගමකින් වෙනවා නම් ඒ නියංගමේ ඉන්න සියල්ලෝම මේ කුල පුත්‍රයෝ පිළිබඳ ප්‍රසන්න සිතින් අනුස්මරණය කරන නම් ඒ නියංගමටත් හොඳක් සිද්ධ වෙනවා ඒ සියල්ලන්ටම. යම් නගරයකින් මේ කුල පුත්‍රයෝ පැවිදි වුණා නම් ඒ නගරයේ සිටින සියල්ලෝම මේ කුල පුත්‍රයෝ තුන්දෙනාගෙන ප්‍රසන්න සිතින් අනුස්මරණය කරනවා නම් ඒ පිරිසටත් නගරවාසී සියල්ලන්ටම දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. යම් ජනපදයකින් මේ කුල පුත්‍රයෝ පැවිදි වුණා නම් ඒ ජනපදයේ සියල්ලෝම ප්‍රසන්න සිතින් අනුස්මරණය කරනවා නම් ඒ ජනපදයේ සියල්ලන්ටම හොඳක් සිද්ධ වෙනවා. සියලු රජවරු, සියලු බ්‍රාහ්මණයෝ, සියලු සිටුවරු, සියලු ශුද්‍රයෝ මේ කුල පුත්‍රයන්ව ප්‍රසන්න සිතින් අනුස්මරණය කරනවා නම් ඒ සියල්ලන්ටම බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. යම් දෙවියන් සහිත මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවක් තියෙනවා නම් ලෝකයක් තියෙනවා නම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවක් තියෙනවා නම් ඒ දෙවියන් මනුෂ්‍යයන් සහිත ඒ සියලු ප්‍රජාවට ඒ සියලු ප්‍රජාව මේ කුල පුත්‍රයෝ දිනාගෙන ප්‍රසන්න සිතින් අනුස්මරණය කරනවා නම් දෙවියන් සහිත ලෝකයට මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාව සහිත දෙව් මිනිසුන්ට දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. පස්ස දීඝ යාවං චේතේ තයෝ කුලපුත්තා බහුජන හිතාය පටිපන්න බහුජන සුඛාය ලෝකානු කම්පකාය. දීඝ බලන්න කොයිතරම් දුරට මේ කුලපුත්‍රයෝ බොහෝ දෙනාට හිතසුව පිණිස බොහෝ ජනයාගේ සුවය පිණිස ලෝකයට අනුකම්පා පිණිස ලෝකයට ප්‍රයෝජනයක් පිණිස හිතවත් බව පිණිස දෙවියන්ට මනුස්සයන්ට සැප පිණිස පිළිපැදලා තියෙනවද කියලා කොයිතරම් හොඳ ප්‍රතිපදාවකද සුපටිපන්නයි කියලා කියන්නේ. ආදරේ සුපටිපන්න කියන එක පදයකටුණත් කියන්න පුළුවන් සූත්‍රයක්. මෙන්න මේ විදිහට භාගතුන් වහන්සේ තමන්ගේ දේශනාව කරාම දීග පරජන නම් වූ යක්ෂ සේනාධිපතිතුමා භාගතුන් වහන්සේගේ ඒ දේශනාව අනුමෝදන් වෙනවා. කිවුල ගෝසිංග සූත්‍රය මජ්ක්‍ධිමනිකාය.
සාදු සාදු සාදු.